හැම දිනකටම දරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේට, තථාගතයන් වහන්සේ නිසා බිඳුන උතුම් ධර්ම රත්නයට, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිඳුන ආර්ය විද්‍යා මහා සංඝරත්නයට නමස්කාර කරමි. නමස්කාර වේ. අද අපි භාවනාවට තෝරගත්තේ ආනිජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට පැස්සන්ගේ නියංගමකේද එහි වැඩ වාසන සේක. එකදී වනායි භාගතුන් වහන්සේ භික්ෂුන්ට මහණි කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළා. මහණෙනි, කාමයෝ අනිත්‍යයි, හිස්සය, විනාශවන්නාවේ, විනාශවන ස්වභාවය ඇත්තාකුයි. මහණෙනි, මේ මායාවකින් කර ලද්දක් වෙන අඥානයන් විසින් මගේ මගේ කියන ලබන්නා වූ මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණියෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණියෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත්තේ. මේ මායාගේ ස්ථානයේ මායාදම කෑමලේ, මායාගේ කොටුවේ මේ කාමයන් අරමුණු කොට සිත් හට ගන්නා උදැන් භෝගයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියලා සාරම්භය යන අකුසලියව පවතී. ඒ අකුසලිය මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයන්ගේ අන්තරාය පිණිස හටගනී කියලා. ඉතින් මෙතන මේ පාලි භාෂාවෙන් පෙන්නන අනිච්චා වික්කවේ කාම තුච්ච, ඒක තුච්ච දෙයක්. එක පැත්තකින් පෙන්නන මේ කාමයේ අනිත්‍යයි කියලා. අනිත් අතට පෙන්නන මේක තුච්චයි කියලා. මුසා මෝස ධර්ම මතකනේ අපි පැහැදිලි කළා. ඔය මෝස ධර්මයේ කියන්නේ මේ ලෝකදී දේවල් ඔක්කොම මෝස ධර්මය. යම් කිසි සත්‍යක් තියෙනවද අමෝස ධර්මයක් තියෙනවද, ඒක නිර්වාණයයි කියන එක. මයා කතමේත මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාලලාපන බාලයාගේ වචනේ සිදුවුවක් වෙන්නේ. මේ ලෝකෙන් ගාතු මේ කාමයන් කියනවා අපිට ඇති වෙන්නේ මේ බාලයාගේ වචනයක්. එතකොට ඔකට කියන්න පුළුවන් උදාහරණයක්. මම මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට එතන තව යාළුවෙක් ඇවිල්ලා එයා මේ කාන්තාවගේ ශරීර කොටසක් වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් අර යාළුවා මන් දිහා බැලුවා, මගේ යාළුවා මම යාළුවා දිහා බැලුවා, බලලා මගේ යාළුවා ඉඳන් කිව්වා එයාට මේ බෝධිසත්වයෝ සහ නරමුවෝ කියලා රමුසයට. ඒ මනුස්සයා දැන් මහාන වෙලා ඉන්නවා. එතකොට මම මේ පෙන්වන්න හදන්නේ දැන් අපි හිතමු ඔය පාසලක කුඩා දරුවෙක් ඉන්න අවුරුදු 10ක විතර දරුවෙක්. ඒ දරුවා මේ භවයේදී ওই කාන්තාවන්ගේ ඔවා ගැන හිතපු මොහොසෙක් නෙමෙයි. හැබැයි ওই ඉහළ පන්තියක ළමයෙක් හරි එහෙමත් නැත්නම් ඔය මෝරපු පන්තියේ ඉන්න මෝරපු ළමයෙක් හරි ඔවාගේ කතාවක් කියන්නේ. කිව්වහම මේ දරුවට හිතෙනවා මේක ඇත්තද කියලා මම බලන්න ඕනේ කියලා. ඉතින් ඒ පාර එයා බැලුවායින් පස්සේ මොකද වෙන්නේ? එයාගේ විඥානේ එතන බැස ගැනීම කියන එක සිද්ධ වෙනවා. විඥානේ බැසගත්තා නම් මේ නාම රූපයන් කියන ඒවා තේ නාම රූපයන් තියලා භවපත්‍යා ජාති කියන එකන් ඒවා ඔක්කොම ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට අර නැති කාමෝ කියන අර විදිහට ඇති කළා. ඉතින් ඕක මම පෙන්නන්නේ විදාකාරයෙන් ඕක ඇති වෙනවා. දැන් අපි හිතමු ඕගොල්ලෝ නාට්‍යයක් හින් බලන්නේ නැහැ කියලා. ඒවම් බලන්න නැතුව ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න නව මිනිහෙක් එනවා. මේ ටිකට් පොතක් අරගෙන. අනේ අපේ මේ පන්සලට ආධාර පිණිස මෙන්න මෙහෙම නාට්‍යයක් වෙන්න පොඩ්ඩක් බලන්න කියලා. මේ මිනිහයා කල්පනා කරන තු පන්සලට ආධාර දෙන්න කුසලයක්. අනේ ඒක නිසා මම මේක ගන්නවා කියලා. ඉතින් ගියාට පස්සේ මොකද වෙන්නේ? අර ඔක්කොම ජරාවල් එයාට පේනවා. එතකොට ඒ විදිහට අර කුසලේ මුවාවෙන් හරි මේක මේ බාලයා විසින් මේක ඇති කරනවා කියන එක තියෙනවා. බාල ලාභන. එතකොට මෙතෙන්ද මේ පේනවා මේක නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකෙන් ඇති වෙන්නේ මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භකේ නියම තමයි ඇති වෙන්නේ කියලා. භාවිතා කරන්නේ මේ විදිහට මේ කාමයන් නිසා අභිජ්ජා ව්‍යාපාද සාරම්භකේ නියම ඇති වෙනවා කියලා. මේ අරිය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරනවා මේක මගේ අන්තරාය පිණිසම පවතින්නේ කියලා. මානීල ආරශාවතෙන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂකෙදී යම් දිෂ්ඨ ධාම්මික කාමයකට යම් සම්පරායක කාමයකට ඒකන දැන් තියෙන කාමය පස්සේ ඇතිවෙන්නාව කාම. යම් දිත්තදම්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායක කාම සංඥා කෙනෙකුත් තෙල කාම කාම සංඥා යන දෙකම මරුඩ තැන්නේ මරුඩ විශේෂයේ මේ මරුගේ නිවාපේ තෙල මරුගේ ගෝචරේ මේ කාමගුණ විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන තෙල ලාම කපුසුලි පවත්නා හේතුන් කෙලසුන් මේ ශාසනයේ වික්කෙන ආශ ශාวกයාට අන්තරාය පිණිස වෙනවා කියලා පෙන්වනවා. ඉතින් බලන්න මෙතන මේ පෙන්නනවා ඔක මේ මාර දෙයියන් කියලා කියනවනේ මේ මායාගේ නිවාපේ කියලා කියන මායාට යටත් වෙනවා. ඒ වගේම පෙන්නනවා ඒ කාම සංඥා කියන ඒවා මාරස්ස විසය මායාගේ ස්ථානීය වෙනවා කියලා. මාරස්ස විසය මාරස්ස නිවාපෝ මායා දමන කෑම. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉන්නේ මායාගේ කෝකොල් කොටුවේ. මේ මායා කෑම දැම්මම ඒක කතා අපි ජීවත් වෙනවා කියන එක තියෙනවා. මාරස්ස ගෝචරෝ ඒ කියන්නේ යාගේ රේන්ජ් එක. දැන් ඕගොල්ලන් යම් ඇහැ ඇරලා යම් කිසි රූපයක් දිහා බලනවා. මේක හොඳයි කියලා ගන්නවා. ඒක මායාට පේන්නේ. ඒ රේන්ජ් එක එයාගේ රේන්ජ් එක ඇතුලේ තියෙනවා. යම් තාක් දුරකට පේනවද? යම් තාක් දුරකට ගන්නවද? ඒක යාට යටත් වෙනවා යාගේ රේන්ජ් එකට. මාරස්ස ගෝචරෝ කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී ඇති වෙන්නේ අභිච්ඡා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය. දුවේ අභිච්ඡාව කියන එක ගත්තාම ওই මිච්ඡාදිට්ඨික සංඥාවක් නිසා විඥානය පවතිනවා නම් ඒක අභිච්ඡාවයි. යම් කිසි ආකාරයක ඇතිවීමක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කරනවා මේ විදිහට අන්තරායක් තමයි තියෙන්නේ. මම මේ කාමගුණ ලෝකෙ මැඩපියා. දැහැන් නරමු අදිෂ්ඨාන කොට වාසය කිරීම. කරන්නේ නම් ඉතාලියේ මම විපලව මාර්ගතු සිතින් කාමගුණ ලෝකෙ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිස්ථාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිටි හට ගන්නා වූ පවිතු අකුසල් අවිද්‍යාව ව්‍යාපාදයේ සාරම්භය දෙවි ඔහු නොවන්නා වූ ඔහුගේ දුරුකිරීම මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ ස්ථප්පන්නේ කියලා කියනවා. එතකොට මෙතෙන් මේ පෙන්නනවා මේ බුද්ධිය කල්පනා කරනවා මම ඉන්නේ මේ මායාවේ කුකුළු කොටුවේ. මායාව දන්න කෑම කකා තමයි මම ජීවත් වෙන්නේ. මේ විදිහට කල්පනා කරනවා මම මේ බෝධිපාක්ෂික ධර්ම සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචේන්ද්‍රයන් පංච බලයන් ඔය විදිහට මේ විරිය හතර අන්න ඒ වගේ ඒ ධර්මයන් ඉදිපාදයන් භාවිතා කරන මම ඉන්නවා කියන මේ කුකුල් කොටේ එළියට පැනගෙන මම ජීවත් වෙනවා කියන මොකක්ද ඇති වෙන්නේ ආ අදිෂ්ඨානය මේ කුකුල් කොටේ මම එළියට පැනලා ඉන්නවා කියලා අදිෂ්ඨානයක් යට ඇති අන්නේම ඇති වුණා නම් ඒ පුද්ගලයාට ඇති වෙනවා මේ අප්‍රමාණ මොඩවන මොනවට වඩනක් දා වූ සිතක් අප්‍රමාණ සුභාවිතා කියලා කියන පාලි භාෂාව. ඒ අසුභයේ දුරු කරා නම් එයාට සුභය කියන එකට යන්න පුළුවන් කමක් ඇති වෙනවා. මෙසේ පිළිපන්නා වූ ඒ බෞලමට වාසය කරන්නා වූ මේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් වූ ධානයට හේතු සමාධිය වූ පාලි. මනාකොට පැහැදීම ඇති කර ලියතාත්මේ කම්පාන වන ධාන සමාධියට වූ පැන ප්‍රඥාවෙන් හෝ මිදේ. නමුත් ශරීරයාගේ මිදී මරණින් මත්තේ යම් කාරණකින් මේ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයන් වේද? ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වූවක් වන්නේ යන්නේ මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමුම කෙලසුන්ගෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව කියලා කියනවා. ඒ කියන්නේ මම මේ කුකුල් කොටුවෙන් පැනගෙන ජීවත් වෙනවා කියන එක. එතකොට අපි මේක තේරුම් ගන්න මේ අපි මේ ඩයග්‍රෑම් එකට යමු. පළමුවෙන් අපි අරණිට බබු ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ඩයග්‍රෑම් එකට ගියොත් මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ පෙන්ල දෙනවා මොකක්ද මේ කාමයේ කියලා කියන්නේ. කාමයේ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන විස්තරු දේවල් නෙමෙයි. ඒක පෙන්නන සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා සංකල්පයේ තිබෙනා වූ රාගය තමයි පුරුෂයාගේ කාමයේ හැටියට තියෙන්නේ. එතකොට කොහොමද මේක ඇති වෙන්නේ? බලන්න මේ කබලින්කාර ආහාරයක් අපි මේ සුභයි සුඛයි කියලා ගන්නවා. ඒක නිසා ආත්තා කියලා ගැනීමක් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අපි දන්නවා මේ සුභ වුණාම තමයි සුභ කියන එක ඇති වෙන්නේ. අපි තව ටිකකින් ඔබ ටිකක් බලමු. ඒ සුභ වුණාම ආත්තා කියලා ඇති වෙනවා. ඒක හරියට නිකන් අපි හිතමු දැන් ඔයගොල්ලෝ අස්සාව කරලා ඔගන්ට ඩොලර් පහක් මාසේ අන්තිමට ඉතුරු වෙනවා. ඒ පහ අරගෙන යනවා මම අඹ ගෙඩියක් කනවා කියලා. එතකොට මේ කියන්නේ මේ ඔක්කොම බිල් ගෙවලා ඔක්කොම කරලා තමන්ට ඉතුරු වෙච්ච ඔච්චරයි. බිල් ගෙවුවයි කියලා සතුටක් නැහැ නේද? රෙන්ට් එක ගෙවුවයි කියලා සතුටක් ඇත්තේ නැහැ. ඉතින් අර ඉතුරු වෙලා තියෙන ඩොලර් පහ අරගෙන යනවා මම අඹ ගෙඩියක් කනවා. ඉතින් කුණු අඹ මුදලාලි අඹ වර්ග දෙකක් විකුණනවා. එක කුණු අඹ ගොඩක්, අනිත් එක ටිකක් හොඳ අඹ. ඒ පාර දැන් ඕගොල්ලෝ අර ඩොලර් පහ දීලා ගන්න පුළුවන්, තමන්ට එකෝඩ් කරන්න පුළුවන්. ඒකනේ කුණු අඹේ ගත්තා. අරගෙන යා කල්පනා කරනවා මේක මේ සත්තු කාලා තියෙන කෑල්ල මම කපලා දාලා මේක කාලා මට මේක ලාභයි, මේක රසයි කියලා අරගෙන ඉන්නවා. එතකොට අන්න එහෙම ගත්තයන් පස්සේ අර රසයක් තියෙනවනේ. අන්න ඒ රසයත් එක්ක තමයි මේ කාම කතාව කියන එක ඔයගලන්ට ඇති වෙන්නේ. එතකොට ඒකෙන් අර ඒ සුබයි කියලා අරගත්තා. ඒක නිසා දැන් මේ තමන්ට සුඛයක් කියලා එහෙම තමන්ට ඇති වෙලා තියෙනවා. රඹ ගෙඩිය කන එක මට රසයි සුඛයි කියලා එතන ඇති වෙලා තියෙනවා. ඒ සුඛේ ඊට පස්සේ දැන් හිතෙනවා මම මේ විදිහට මේ අඹේ කාලා මං ජීවත් වෙනවා. අන්න ඒක නිසා මේ අත්තා මේක තමයි මගේ ක්‍රමය. හැමදාම රසාව කරලා ඉතුරු වෙන රෝල් පහයි එකකින් අඹයක් කාලා මම ජීවත් වෙනවා කියලා. අනිත් ඒවා ඔක්කොම දුක්ඛයට අයිති වෙයි. ලයිට් බිල් ගෙව්වා, මේ ඊළඟට ඕට බිල් ගෙව්වා, ඒවා ඔක්කොම දුක්ඛයට. ඒතර සැපේ හැටියට ගත්තේ ඕගොල්ලෝ අඹ ගෙඩි කාලා ඇති වෙනා. ඉතින් ඒක නිසා මං ගින්නවා කියලා අත්ත සංඥාවක් ඇති. ඒකින් ඉතින් ඒ පාර අපි ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එකක් ගහලා ඉවරයි. ඉතින් ඒ ප්ලෑන් එක තමයි ඔය සංකප්පය කියලා ලකුණු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අර මනසෙන් වෙන්නා වූ දේවල් සිද්ධ වෙලා ඉවරයි. අන්නේ සංකල්පයට තිබෙන්නා වූ රාගෙන් කියන එක තමයි මෙන්න මේ කාමී කියලා කියන්නේ. හරියට නිකන් අර ඕගලන්ට මේසෙයි තිබිලා මේසෙ කැඩිලා ඕගලන්ට අදහසක් තියෙනවා අලුතෙන් මේසයක් හදාගත්තොත් හොඳයි කියලා. ඒ පාර ඔන්න යනවා. බනින්ස් එකේ හරි කොහේ හරි යනකොට ඔන්න පේනවා ලී ටිකක් අඩුවට දාලා තියෙනවා කියලා. ඒ පාර ඔන්න ඒ පාර ඒක මිට මොකක්වත් හිතන්නේ නැතුව සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා ගත්තට පස්සේ ගෙදර ගෙනල්ලා බඩු බවසුන් නැහැට කතා කරලා කියනවා මට මේකේ මේසයක් හදලා දෙන්න. ඒ මොනසෙ මේ ලී දිහා බලලා කියනවා මේවන් ඇති වැඩක් නැහැ. මේවන් මේ සාදන්න වැඩක් නැහැ. රබර් ලී වලින් මේ සාදන්න නැහැ නේ ඉස්සර කාලේ නේද? දැන් කාලේ මේවත් හදනවා. එතකොට මේව කඩාගෙන වැටෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ කොහොම හරි පොළඹවන්න හදනවනේ අර මිනිස්සයා. කොහොම හරි මේ ලී කෑලි එකක් බැරි නම් දෙකක් දාලා හරි මේක හදලා දෙන්න කියලා නේද? ඒතර බලන්න අර ඕගොල්ලෝ දැකලා තියෙනවනේ අර පොඩි කාලේ ළමයි අර පොල් පිටක් බැඳගෙන මෙහෙම ඇදගෙන යන පොල් පිට එයාගේ පස්සෙන් එනවා. අන්න ඒ වගේ මම අර ඩොලර් අර යම්කිසි ලාභයක් කරලා මේක ගත්තා කියන එක තමන්ගේ පස්සෙන් අර රැල්ල වගේ එනවා කියන එක තියෙනවා. එතකොට ඕක තමයි ඒ කාමයේ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාමයේ වෙනවා ඔයාලට පේනවා මේ සකස් කරන එකක්. මොකද අපි මෙතන ඉඳන් වම් අත පැත්තේ ඉඳන් දකුණට ගියා. ඒ සංකල්පයන් හැදුවා. ඒ පැත්තේ ඉඳන් අපි වාපෝ වම් පැත්තට ආපු නිසා තමයි රාගය ඇති වෙන්නේ. එතකොට මම මෙහෙට යන්නේ නැත්තම් නෑ නේද? ඒකට ඒ නිසා පේනවා මේකේ කාමයේ කියන එක අනිත්‍යයි කියලා. එතකොට මේකින් අපි ඉගෙන ගන්නවා මේක හේතුව ප්‍රත්‍ය වශයෙන් මේක මේ විදිහට ගිහිලා මේ කාමයන් කියනවා ඇති කරගත්තා කියලා. ඊළඟට අපි බලමු මේක මේ බුදුහාමුදුරුවෝ මේ කාම සංඥාවක් ගැන හිමත් කියනවනේ අපි 2B ඩයග්‍රෑම් එකට ගිහින් බලමු. දැන් මේක මේ පෙන්වන්නේ දැන් ඕගොල්ලෝ මේ මොකක් හරි රූපයක් දැක්කද මම එකපාරට මේක සුබයි කියලා ගන්නවා. මොනවාක්වත් හිත හිතා ඉන්නේ නැහැ. අර පෝතලී සූත්‍රයේ මතකද අර මස් කට්ට දාපු ගමන් බල්ල දුවගෙන ගිහලා කට්ටගත්තා. අන්න ඒ වගේ මොනවාක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව එක පාටම මේක සුබයි කියලා ගන්න. ඕක සිද්ධ වෙන්නේ ඔය අපේ පළවෙනි රෞමෙන්දිම තමයි ඕක සිද්ධ වෙන්නේ. පළවෙනිම අපිට ඇති වෙන්නා වූ දෙයක් මේ තියෙන්නේ. එතකොට මේ සුබයි කියලා මේ ඉදන් සත්‍යයට ඇදීමක් ඇති මෙන්න තියෙනවා. මේක ඇති වුණාට පස්සේ ඕගලන්ට ඇති වෙනවා මේ නිත්‍යයි කියලා සංකල්පයක්. මේක ඇති වෙන්නේ දෙවි රෞමෙන්දි. දැන් බලන්න ඔය මතකද අපි පැහැදිලි කරනවා අර කට්ලට් කියන එක භාවිතා කරලා අර පාටි එකට ගිහිල්ලා තිනකොට කට්ලට් ටික තියෙනවා. තියෙනකොට කට්ලට් තියෙනවා. කට්ලට් තිනවා කියලා නැවත නැවතත් එයාට ඒ හැඟීම ඇති වෙනවා. එතකොට ඒක නිසා එයාට තියෙනවා අර ස්පර්ශ කරමින් පවත් ගන්න පුළුවන්කම නිසා නිත්‍යභාවයක් එයාට ඇති වෙලා තියෙනවා. එතකොට ඒක මේ දෙවෙනි රෞමෙදි තමයි මේ වෙන්නේ. එතකොට සුබෝ වුණා දෙවෙනි රෞමෙදි නිත්‍යයි කියන එක ආවා. මේ නිත්‍යයි කියන එක ආවට පස්සේ මෙන්න මෙතන තමයි මේ කාමරාග අනුසය කියන එක පේනවද මේ ලකුණු කරලා දෙන්නේ. කාමරාග අනුසය කියලා කියන්නේ මෙන්න මේ රේඛාවේ මෙතෙන්ට එනවා කියන එකයි. එතකොට මේ නිත්‍ය භාවය නිසා තින් අපිට උතන තියෙනවා තින් ගැඹුරට ධර්මයේ ඔක යනවා උද්දච්චයේ කියන්නේ එහෙම ඇති වෙලා තියෙන ඔය අවස්ථාවක් නැති වෙනකොට එතකොට මේ දිගින් දිගටම ඔබ භාවිතා කරාම ඉතින් මුලින්ම ඔයගලන්ට දෙනවා මුලින්ම සරලව බැලුවොත් අපිට ඔන්න නිත්‍ය කියන එක ඒක නිසා දැන් අර සුභයට නිත්‍යයි කටට තියෙනවා නම් කටට ස්පර්ශ කරමින් මට ඉන්න පුළුවන් නම් මට ඒක සුඛයි නේද ඒ කියන්නේ කටට තියෙන්නත් ඕනේ කටට එක කෑව මෙතනින් ඉවර නම් සුභේ කතාවත් එතනින් ඉවරයි මේක සුභේ මට නැවත නැවතත් පවත්න්න පුළුවන් වෙනකොට මට එන අදහසක් මේක නිත්‍යයි කියලා එතකොට එහෙනම් සුභේට නිත්‍යයි කියලා එකතු වෙලා එවනම් ඔයගලන්ට පේනවා මේ අපි මේ සංස්කාරයන් හැදිලා මේ පැත්තට ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඒකට උදාහරණ පැත්තට ගියා පල්ලයට ආවා මෙහෙම. ඒකට මෙන්න මේකට කියනවා කාමරාග අනුසී කියලා. මේ ඒරියා එක තියෙනවානේ. පේනවද මෙතනින් මේ ග්‍රීන් ලයින් එකේ ඉඳන් දකුණු අත පැත්තට අර සුබේ ඉඳන් පල්ලයට මේ ත්‍රිපීසීමක් වාගේ තියෙන. ඒකට මේක තමයි මේ කාමරාග අනුසී ඒරියා එක වෙන්නේ. ඉතින් දැන් මෙතන පේනවා මේ සුබේට නිත්‍යයි කියලා එකතු වුණාට පස්සේ දැන් මේක දික්කරොත් කොහාටද යන්නේ මේ රේඛාව. පේනවද මේ තිත් රේඛාවකින් ගිහිලා තියෙනවා සඤ්ඤාවකට නේද? ඒ කියන්නේ මොකද්ද? සුභයට නිත්‍යයි කියලා ආවෙන් පස්සේ මට ඇතිවෙන සුඛයි කියලා. ඇයි කටලට තියෙනවා, රස්සාව තියෙනවා, ආදී වශයෙන් තියෙනවා තියෙනවා කියන එක නිසා ස්පර්ශ කිරීම නිසා ඕන මට දැන් සුඛයි කියන එක තියෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේ තමයි අර අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැම්මේ සුභ වුණා, සුඛ වුණා කියලා කියන්නේ. අන්න මේක තමයි මේ කාම සංඥා. අරක නිසා මෙතන සංඥාවක් ඇති වෙලා තියෙනවා. ඒ සුභයට නිත්‍යකවතු කිරීමෙන් පස්සේ ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නා. කාමයයි කාම සංඥාවයි දෙකක් කතා කරන්නේ. එතකොට කාමය කියලා කිව්වහම අර සංකල්පයට දිවෙන්නා වූ කැමැත්තක් එතන තියෙනවා. රාගයක්. ඊට පස්සේ ඒකත් එක්ක මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන මේ කාම සංඥාවක් මේ පැත්තේ මොන හරි එකක් හැදෙනවා නම් අපි හරි කැමති. ඒකෙන් නිසා තමයි මේ කාම සංඥාව මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් මේක ඉවර වෙන්නේ නැහැ. මෙතෙන්ට ආවට පස්සේ දැන් මෙතන සංඥාවෙන් අපි දුව සුඛයි කියලා. සුඛුණායින් පස්සේ දැන් හතරවෙනි කාරණේකුත් තියෙනවා. ඒක තමයි මේ ස්ටෙප්ස් හතක් ගැන අපි මේ කියන්නේ. අපි රවුම් කරකවනවානේ, රාග සල්ලෙන් කරකවලා කරකීමක් තියෙනවා, මෝහ සල්ලෙන් අල්ල කරකවනක් තියෙනවා. ওই කරකීම් මුලින් ගත්තාම ඒ හැම රවුමකටම ස්ටෙප්ස් හතක් තියෙනවා. ඒ හතෙන් හැම එකම සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. එතකොට එක එක රවුම් වල එක එක ස්ටෙප්ස් තමයි මේ වෙන්නේ. එතකොට ඒ ස්ටෙප්ස් හත තමයි අපි බලන්නේ. මේ සුභයි කියලා ගත්තා එකයි, නිත්‍යයි කියලා ගත්තා දෙකයි, සුභයට නිත්‍ය කියලා එකහුව කරාම සංඥාව සුඛ වුණා. දැන් එන තුනයි. ඒ සුඛය මේ පරාමාසයට ඇදෙනවා. ආන්න එතකොට ඒ හතරවෙනි කාරණේ ඉනික වෙයි. ඒ සුඛේ පරාමාසයට ඇදුනට පස්සේ අපි මේකේ පල්ලෙහාට බහිමු. දැන් එහෙනම් ඒක මගේ කියලා ගැනීමක් අපි කරනවා. අන්න එතනදී අත්තා කියන එක තියෙනවා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක හැටියට එන්නේ. ඒ අත්තා වුණාට පස්සේ මෙතන මේ හයවෙනි කාරණයක් එනවා. මේ බය අගති ඉඳන් වේදනාව දක්වා ඉදිරියට කරනකොට තියෙනවා නේද? ආනීරේ ඒක තමයි මේ දික්ටි අනුසය කියලා කියන්නේ. අන්න හයවෙනි කාරණේ දික්ටි අනුසය. ඒ දික්ටි අනුසය ඇතුණයින් පස්සේ බලන්න මේ රේඛාව දික් කරාම කොහටද යන්නේ? මෙතන යන්නේ මේ කබලින් කාර ආහාරයට. දැන් බලන්න දැන් රූපයට කියනවා ඉස්සෙල්ලා අපි ගත්තේ සුභයි කියලා. මේකේ රවුම ගිහිල්ලා ආවයින් පස්සේ දැන් කියනවා බලන්න මේ රූපය සුභයි. ඇයි අපි අර සුඛයි කියලා අත්තා කියලා ආගත්තානේ සුඛ වුණා මගේ කියලා ගත්තා. එතකොට දැන් එහෙනම් අපි කියනවා මේ රූපයට සුඛයි කියලා. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා නේද අර මේ මහානිදාන සූත්‍රයේ කියනවා මේ රූපකායි අදිවචන සම්පස්සයක් කියලා. ආන්න අදිවචනේ. රූපයේ තිබුණේ නැහැ සුභයක්. ඒකේ තිබුණේ සුභයක් විතරයි. දැන් මේක රවුම ගිහිල්ලා එනකොට අපි සුඛයි කියලා එකතුත් කරලා. ඉතින් මේ සුඛේ එතකොට 6 වෙනි එක කියන එක එනවා. මෙතෙන්දි මේ දික්ටි අනුසය කියන එක 6 වෙනි එක වුණා. ඇඟිල්ල දික් කරලා පෙන්වුවා පෙන්වුවා. එතනින් ඒ පාර මේක නිසා ඔයගලන්ට නන්දිය. මේක නිසා දැන් ඉන්නවා මේ රූපේ අල්ලගෙන මම ඉන්නවා කියලා. ඒ හැඟීම් ඇති වෙලා නන්දිය කියන එක ඇති වෙන එක තමයි හත්තේ ඒක වීමක කියන්නේ. එතකොට එහෙමනම් මේ අපි ඉගෙන ගත්ත මේ 2B ඩයග්‍රෑම් එකේ මේ කාමය නිසා කාම සංඥාවක් මේ විදිහට ඇති වෙනවා කියන එක. එතකොට ස්ටෙප්ස් හතක්ම මේක යනවා කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට අපි ඊළඟට බලමු ඊළඟ ඩයග්‍රෑම් එක. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන අභිජ්ජා කියන එක ව්‍යාපාදයයි සාරම්භය කියන එක වෙනවා. වෙනවද? අභිජ්ජා කියන එක ලකුණු කරලා තියෙනවා ඒකෙදි ලෝභය කියන එකට වම් අත පැත්තෙන් අභිජ්ජා කියන එක තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට වෙනවා ව්‍යාපාදයේ කියන එක ලකුණු කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ ඕගොල්ලන්ට පේනවා සාරම්භය කම්පිටිෂන් කියලා දාලා තියෙන්නේ නේද? එතකොට අර මෝහේ ඉඳන් ඒ જાතිය දක්වා යනවාක මේක අර තයෝ ධම්ම සූත්‍රයේට අද පුඩායගෙන මේකදී ඔයගොල්ලෝ තයෝ ධම්ම සූත්‍රය බලලා ඇති කියලා හිතනවා. එතකොට මෙන්න මේ කාරණා තුන අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කිනීම තුන ඇති වෙනවා කියන එක. ඒ වගේම මේකෙ පෙන්නනවා මේ අහං සහ මමං කියන එක. අහංකාරයයි මමංකාරයයි කියන එක. ඔයගොල්ලන්ට පේනවද මේ අවිද්‍යාව ඉඳන් තිබෙනා රේඛාව කුක්කුච්චේ දක්වා තියෙන අන්නේ රේඛාව ඔගොල්ලෝ මෙහෙම දික් කරගෙන ගියොතින් තව පල්ලෙහාට අන්න ඒක ඔයගොල්ලන්ට පේනවනේ මේ තීන විද්දී ඉඳන් තිත් රේඛාවක් තියෙනවා මෝහය දක්වා ගමන් කරන අන්නේ රේඛාව කැපෙන තැන තියෙනවනේ ආන්න එතෙන්ට කියනවා අහං කියලා අහංකාරයි කියලා කියන්නේ අන්න ඒක අහං කියලා කියනවා ඒ අහං ඉන්න තැන තමයි එතන ඊළඟට ඔයගොල්ලන්ට ආයෙත් පේනවා අර දොර පොල්ල නේද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන දොර පොල්ල අන්න ඒක මේ තීන විද්දේ ඉඳන් මේ 1.3 මෝහය කියලා තියෙනවනේ ආන්නේ කැපෙන තැන ආන්න එතන එනවා මමංකාරය කියන එක. එතකොට අහංකාරයේ පල්ලෙහායෙන් ආවා මමංකාරය කියන එක උඩින් ඇවිල්ලා තියෙනවා. මෙතන තමයි මමංකාරය කියන එක තියෙන්නේ. ඒක ඔය දෙන්න එකහුව වෙලා ඉන්න තැනකුත් තියෙනවා. එකහුව වෙලා ඉන්න තැන තමයි මේ පෙන්වන්නේ මේ සංඥාවේ ඉඳන් ඔයගලන්ට පේනවද පලාසයට රතු පාටින් ඉරක් ඇඳලා තියෙනවා. ආපහු ඇඳලා තිනවා මේ තීන විද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනා වූ ඉර ඇඳලා තියෙනවා. ඒ ඉර දෙක කැපෙන තැන තියෙනවානේ හරියට මේ කුක්කුච්චිය ඇතුලේ තියෙන. ආන්න එතන තමයි අහනුයි මමනුයි එකතු වෙලා ඉන්නා වූ තැන. ඉතින් මෙතන හරි ලස්සන කතාවක් කියවෙනවා. අපේ ජීවිතය ගත්තහම අපි රෝගී නොවෙච්ච අවස්ථාවක් තියෙනවා. අපි සම්පූර්ණයෙන් රෝගී බලන්න කායිකව අපි ඉපදෙනකොටම අපිට රෝග හතරක් තියෙනවා. අසුචි පිටිකිරීමයි, මුත්‍රා පිටිකිරීමයි, බඩගින්න විපාසාවයි ඔය හතර සහිතවයි අපි ඉපදිලා තියෙනවා. ඊළඟට ගත්තාම ඔය ඕන වස්තුවක් අරගෙන අපි වටාට කරකවපු ගමන් අපි ඒක ටිකකින් ඉගෙන ගන්නවා මේ අවස්ථාවේදී අපි තියෙන විද්ද ස්වභාවයක්, රෝගී ස්වභාවයක්, චෛතසික වශයෙන් ඇවිත් කියලා තියෙනවා. ඉතින් ඕක වට දෙකක් යනකොටම යම් ආකාරයකට පටන් ගන්නවනේ. මොකද මුලින් මිනිස්සෙ දිහා බැලුවා අභිජ්ජා වුණා. එක පාටම යාගේ වරද්දක් හොයාගත්ත මේ මෙතන ලපයක් තියෙනවා මේක නැත්තම් හොඳයි කියලා ආන්න එකත් එක්ක තමන්ට දෝමනස් ඉති එතනින් ධම්ම රෝගී භාවය කියන එක තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ ඕන වෙලාවක තීන විද්දේ ඉන්නේ කියලා. එතකොට එහෙනම් රෝගී වෙලා ඉන්නේ නම් තීන විද්දේ තමයි රෝගී භව කියන එක අපි ගන්න චිත්තචෛතසිකයන්ගේ අලස භාවයට පත් වෙලා ඒ පාරදී අපි දකුණු අත පැත්තට යමු. මේ සම්ප්‍රප්පලාපයේ තියෙන ලයින් එක දිගේ මොන තීන විද්දේ පටන් ගන්න අපි මෙතෙන්ට එමු. මෙතෙන් තාම මොකද්ද කියන්නේ? මෙතෙන්දි කියනවා පටන් ගත්තේ ලෙඩ වෙලා කියලා නේද? එහෙනම් මෙතෙන්ට එනකොට ලෙඩ වෙලා මම. ලෙඩ වෙලා මම කියන එකට ඇවිල්ලා තියෙනවා. මම කියලා කියන්නේ අර සුඛයයි කියලා ගත්ත එක උඩ තමයි මේ මමංකාරය කියන එක ඇති වෙලා තියෙන්නේ. සුඛයි කියලා අරගත්ත රාම්බ ගෙඩිය ගත්තා. කෑල්ල කපලා දැම්මා. මේක රහයි කියලා ගත්තා. මේ සුඛය මේක නිසා මම ජීවත් වෙලා ඉන්නවා කියලා ඔන්න අත්තා කියලා ඇති වෙනවා. සුඛය තමයි අත්තා කියලා ආවේ. එතකොට දැන් මම ලෙඩ වෙලා මම කියන එක මෙතනින් ආවා. ඊළඟට දකුණු අත පැත්තට යන්න බලන්න. දකුණු අත පැත්තට ගත්තාම දැන් මෙතන මම කියන එක හැදුනානේ. දැන් මේ පැත්තට යනකොට ඔය දැන් ඔය මේ තියෙන ඔය සම්ප්‍රප්ලාපයේ තියෙන නිත්‍යභාවය කියන අර්ථය සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවා නම් ඔයගලන්ට පේනවා සම්ප්‍රප්ලාප කර කර ඉන්නවා කියන්නේ නිත්‍යභාවය. ඒක නිසා අපි නිතරම කියෝපේ වෙන්නේ නේද? දෙන්නේ හම්බුණා නම් නිතරම කතා කර කර ඒක වලට පවත්තාගෙන ඉඳීමක් කියන එක අර්ථයක් කියන එක තියෙනවා. එතකොට එහෙමනම් දැන් මෙයාට පේනවා මේ මම මේ පැත්තට යනකොට ලෙඩ වෙලා කියලා. ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මේ මම හැමදාම බොහොම හොඳට ඉන්න මනුස්සයෙක්. අද හම්බෙන් ලෙඩ වෙලා අනේ වගේ. ඒක ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් ওই දෙකේ වෙනසක් තියෙනවා. ලෙඩ වෙලා මම කිව්වා මම ලෙඩ වෙලා කිව්වත් දෙකම එකයි. ඉතින් මේකෙන් සම මේ පලාසෙට කරගන්න දෙයක් නැහැ. එයා පලාසෙ බලන්නේ කොහොම හරි මේ මේකට වඩා මේ කෑමට වඩා අර කෑම හොඳයි කියලා වෙන් කරන්න. ඉතින් මේ කෑම දෙකම අන්තිමට ජරාව නම් වෙන් කරන්න දෙයක් නැහැ නේද? ඒක නිසා පලාසෙට කරගන්න දෙයක් නැහැ. ඒ සංඥාවයි රෝගී බව නිසා යාට වෙන් කරගන්න බෑ. කුසලයකට යෑමට තමයි යාගේ උත්සාහයක් තියෙන්නේ. ඒ උත්සාහයක යාට ඒකෙන් දක්ෂතාවයකට යන්න නිහදන්න. ඒක යාට කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට මෙතන මේ අපි ඉගෙන ගත්ත අහමේ මමනේ ඉන්න තැන ඊළඟට ඒ වෙන් වශයෙන් ඉන්න තැන එක්කව වෙලා ඉන්න තැන කියන එක අපි තේරුම් ගත්තා. මේක අපිට අවශ්‍ය වෙනවා මේ අන්තිමට අපි කරන්නා වූ ඩයග්‍රෑම් එක දී ආහමී මොනේ ඒ එක්කව වෙලා ඉන්නවා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් එහෙමනම් මේකේ මේ පෙන්වන්නේ මොකක්ද? අපි අර සූත්‍රයට ආපහු ගියොත් මේ සූත්‍රයේ බුදුහාමුදුරු පෙන්වන්නේ මේකේ අර 2B ඩයග්‍රෑම් එකේ පෙන්වන කාමයයි කාම සංඥාවයි අරක කරකෝල නිත්‍යයි කියලා කරකෝරුමින් පවත්වාගෙන ඉන්නා වූ මේ කාමයෙන් කාම සංඥාවයි කියන දෙකම ඒක මට මේ දැන් ධිට්ඨ ධම්මික වෙනවද සංපරායක වෙනවද මේ දෙකම මට මේක නිසා අභිජ්ජා ව්‍යාපාද කියන එක ඇති වෙනවා ඒ වගේම සාරම්භය කියන එක ඇති වෙනවා කියන එක තේරුම් ගන්න. එතකොට එයා අදිෂ්ඨානයක් කළා මම මේ කුකුල් කොටුවෙන් පැනලා මාරේගේ කුකුල් කොටු ඉන්නේ නැහැ මම බෝධිපාක්ෂික ධර්ම වාග්තාවල කොහොමාරි එළියට පණිනවා කියලා අදිටන් කළා. මොකද මම මගේ මාරයාගේ රේන්ජ් එකට යටත් වෙලා ඉන්නේ. මට මෙහෙම යටත් වෙලා ඉන්න ඕනේ කමක් නැහැ කියලා එයා අදිටන් කරන්නේ. ඒක නිසා අර සුභාර්ථ අප්‍රමාණ සුභාර්ථ සුභ කියන යුක්තියට එයා යනවා. එතකොට ඊළඟට අපි බලමු මේ දෙවෙනි කොටස යලිදු මහණෙනි මේ ආර්ය ශ්‍රාවකයන් විසින් ප්‍රත්‍යාවේක්ෂණය. යම් දිට්ඨධර්මක වූ කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇත. යම් දිට්ඨධම්මික කාම සංඥාවක් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇත. යම් කිසි රූපයක් ඇත්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කිය මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්තාදී කාරණේ පහදී සම්පසාදය ඇති කල්ලේ ඊතාත්මේ විනිසුන් නොවන ගහත් බවෝ පසක් කෙරේ ආනේක සමාපත්තියට හෝ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමානයි. යම් කාරණයකින් මේ මහන්ති උපදින්නට නිසි විපාක විඥානේ වීන මේ කුසල ආනේක ස්වභාවයට පැමිණීවි. මහන්නේ මේ දෙවෙනි ඒ ආනින්ජ සංඛ්‍යාත ප්‍රතිපදාවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ මනුස්සයාට පේනවා මේ අර 2B ඩයග්‍රෑම් එකේ උඹ දැක්ක නේද? මෙතන අර අත්තා කියලා ගත්තට පස්සේ මෙතන අර දික්ටි අනුසය එක දික් කරාම ආවේ රූපයට නේද? අන්න ඇඟිල්ල දික් කරලා පෙන්වන මෙන්න ප්‍රශ්නේ. මොකද මේ රූපය නිසා තමයි මේ කතාව හැදිලා තියෙන්නේ කියලා පේනවා. එතකොට එයාට ඒක ඉතින් අපි දන්නවා මේ රූපය කියන එක හරියට අසුචි ගොඩක් වගේ දෙයක්. ඒකක් නේ අපි මේ අරගෙන තියෙන්නේ නේද? එතකොට දැන් මේ පුදුරට පේනවා මේක සතර මහා භූතයෝ. ඉතින් අර දදතු පුඤ්ඤම් පවඩෙදි ගාතාවේදි කලේ නේද? අර අසුචි මගේ නෙමෙයි කියන අන්න ඒ වගේ එයාට ඒ කල්පනා කරනවා මේවා ධාතුයි මේක තියෙන්නේ. මේ රූපේ නොවෙනවා නම් මේ කාමේ කාම සංඥා මොනවාක්වත් ඇත්තේ නැහැයි කියලා මේ ඩයග්‍රෑම් එකෙන් අපිට පේනවා. එල්ලා මේ කල්පනා කළා එයා ඒ අරවාගේ ක්‍රමයක් භාවිතා කරලා ධාතු මනසිකාරය වගේ අසුචි කියලා කල්පනා කරලා ඒකෙන් එයා ගැලවිලා යනවා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ දෙවෙනි එක. ඊළඟට ආභව වෙන්නනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධාර්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇත. යම් දිට්ඨ ධාර්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇත. යම් දිට්ඨ ධාර්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇත. යම් දිට්ඨ ධාර්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇත. මේ දෙකම අනිත්‍ය. යම කනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිෂ්ටි විතින් අභිනන්දනා කරන්න නොනිසෙයි. අභිමානින් කියන්නේ නොනිසෙයි. දැසගෙන සිටින්න නොනිසෙයි. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිභා පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මානුෂ්‍ය සිත අරියත්ව කාරණේම පාදී සංපස්සාදේ ඇති කල්ලි ඉහත ආත්මේ විදසන ඕනි රහත් බව පසක් කෙරේ. ආපෝ පෙන්නනෝ අර ආනිජ්ජයට සංවාදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන යම් කර්මකින් මේ මානුෂ්‍ය උපතට මෙසි විපාක වීන ඒ කුසල ආනිජ්ජ ස්වභාවයට පැමිණී යවන්නේ මාන්නේ මේ තුන්වෙනි ආනිජ්ජ සම්පාදක ප්‍රතිභාවයයි කියලා මේ කියලා. ඒක මෙතෙන්දි කාරණා පෙන්වනවා දැන් තව චුට්ටක්. ඉස්සෙල්ලා කතා කළා අපි කාමයෙන් කාම සංඥාව, දිට්ඨ ධම්ම සම්පරායික වශයෙන්. ඊට පස්සේ අපි ඔකට රූපේ එක්කව බලලා. ඒකෙත් පෙන්නවා ditth dhamman සම්පරායක රූපයයි කියලා. දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. දැන් ඊළඟට කතා කරනවා මේ රූප සංඥාවක් කියන එක. එතකොට මේ රූප සංඥාවක් කියන එක ඇවිල්ලා මෙතනදි පේනවා මේ ඔක්කොම දැන් අපි දැක්කනේ ආ රූපයට දැන් සුඛයි කියලා මෙහෙම අපි එකතු කළා නේද? දැන් මෙතන මේ ditthi anusin එහෙම ආවට පස්සේ මේකට සුඛයි කියලා එකතු වීම අක්කාවා. අර ditthi anusin රූපය කියන පෙන්වම යොමු කරලා කියලා පෙන්වන දැන් මේක අපි සුඛයි කියලා ගත්තා කියන එක. එතකොට දැන් උනි පස්සේ මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. මේ ඔක්කොම කාරණා දැන් මෙතන අටක් වෙනවානේ. ditta dhamma samparayaka වශයෙන් නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍තති කියලා යා කල්පනා කරා. ඉතින් අපි දන්නවනේ සමාධි භාවනා සූත්‍රය අපි වඩලා තිනවනේ නේද? අභිනන්දති අභිවදති නජෝසායතිත්‍තති කියලා සමුදයක් තියෙනවා. නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍තති කියලා ගත්තාම මේකේ අස්තංගමයක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට කරාම මේ පුද්ගලයාගේ මේ මනස ඒ තුන්වෙනි ඒ ආනිජ ඒ පිටකතාව යනවා කියලා තථාගතයන් වහන්සේ මෙතෙන්ද පෙන්නනවා. එතකොට මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ අර රූපේට සුඛයයි කියලා එකතු කරන කතාව එයා කරන්න යන්නේ නෑ. රූපේට සුඛයි කියලා එකතු කරාම අර අරකින් මේ රූපේ ලාභයි කියලා අපි ගන්නවා. ඒක ලාභයි කියලා ගන්නවා නේද? මේ රූපය හොඳයි, මේ අඹ ගෙඩිය දිහා බැලුවා ඒක හරි නෑ, මේක හොඳයි කියලා ගන්නෙ නේද? අන්න ඒ වගේ තමන් අර එකට ලාභයි කියලා එහෙම ගන්නවා. ඒකට මෙහෙම ඒක නිසා මේ ඒරියා 1 එකක් කියලා කියන සමහර අය දන්නවා ඇති. ඒක හැදෙනවා ඒ ඒරියා 1 එක කියන එක මෙතන මේ ගිද්දි ලෝභයේ වේදනාවයි ඊළඟට කබලින්කාර ආහාරය එතන ඒරියා 1 එක කොන්නෝක හැදීමක් කියන එක තියෙනවා. මේ අවස්ථාවේදී ඒක ලාභයි කියලා එහෙම ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒකක් කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව අර මේ ස්ටෙප්ස් එක තමයි බුදුහාමුදුරුව මේක පෙන්වලා දීලා තියෙන්නේ. මේක හැදිච්ච විදිය කැලෙන් කැලට. ඊළඟට පෙන්වන මහණෙන් නැවත අනිකක්ද කියන මේ ආර ශ්‍රාවකතුනි විශේෂ කල්පනා කරා. මෙලු යම් කාමියොත්ද පරලු යම් කාමියොත්ද මෙලු යම් කාම සංඥාවොත්ද පරලු යම් කාම සංඥාවොත්ද මෙලු යම් රූපයොත්ද පරලු යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවත්ද පරලෝ යම් රූප සංඥාවත්ද. අර ඉස්සෙල්ලා කියපු කාරණා අටම පැහැදිලි කළා. කම්පා නොවන ධ්‍යාන සංඥාව වේද. අර ඒව නිසා අපිට ඇති වෙනවනේ ධ්‍යාන සංඥාවන්. ඒව අපි දැන් බලාගෙන ගියාම මේවා නිසා මේ ප්‍රශ්නී කියලා නාබිනන්දති නාබිව පදති නජෝසායි තිටති කියලා ගත්තාම එයාට ඒ ධ්‍යාන සංඥාවන් ඇති වෙලා තියෙනවා. එතකොට හෙල්ලෙන්නේ නැති ධ්‍යාන සංඥාව. මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේ වූ ආකින්චන්නායතන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මෙතේ ශාරීරියාගේ විඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් රෝගී උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥාන ආකින්චන්නායතන කුසල විඤ්ඤාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන දෙයක්. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා අර ධාන සංඥාවෙන් දැන් බලන රූපයන් අරගෙන එපා කියලා නියවිලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයා කියනවා මේ රූපයන් මේවා නිසා ඇතිවෙනවා මේ සංඥාවන් තියෙනවා ධාන සංඥාව. මේ පුද්ගලයා කියනවා මේ සංඥාවක්වත් ලාභයක් නෙමෙයි කියලා. එතකොට මෙතන හොඳ ලස්සන ධර්මයක් තියෙනවා. මේ ධර්මයක් තියෙනවා කියලා කියන්නේ බලන්න අපි අර මේ ඩයග්‍රෑම් එකට ගියොත් අභිජ්ජාව කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට මේ තුන්වෙනි ඩයග්‍රෑම් එකේ තියෙනනේ අභිජ්ජාව ව්‍යාපාද. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ අභිජ්ජාව ව්‍යාපාද සාරංග කියන එක තමයි ඇති වෙන්නේ කියලා නේද? එතකොට දැන් අපි හිතමු මේ අවස්ථාව වෙනකොට මෙයාට මේ අභිජ්ජා කතාව නැහැ. ඒ කියන්නේ මේ රූපයත් එක්ක අල්ලගෙන කාමයන්ගේ නිින්ද මගේ විවාහ කියලා ගන්නව කතාව එහෙම නැති කියලා යම් ප්‍රමාණයකට ව්‍යාපාදිය ඒක නිසාම නැහැ කියන එක යම් ප්‍රමාණයකට තියෙනවා. මේ දෙක නැති වුණත් මෙන්න මේ සාරම්භයේ තියෙන නිසා මේ පුද්ගලයාගේ මේක කැරකිරීම කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන හරියට නිකන් ලූප් එකක් වගේ මේ කම්පෙෂන් එක තියෙනකොට අපි නැවත නැවතත් අර මේ රූපයට වඩා වෙන රූපයක් හොඳයි කියලා කල්පනා කරනවා වගේම මේ සංඥාවට වඩා වෙන සංඥාවක් හොඳයි මේ වේදනාවට වඩා මේ වේදනාව හොඳයි අන්න ඒ ආකාරයට තමයි කැලෙන් කැලලට වෙන් කර කර ගමන් කරන්නා වූ ස්වභාවයක් තියෙන්නේ. දැන් මෙයා මේ කතා කරනවා මට රූපයත් එපා මේ වේදනාවත් එපා ඔය ආකාරයට යගේ තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ සංඥාව කල්ලාගෙන හරි මෙයාගේ මේ මනස පැවතීමක් කියන එක තියෙනවා. ඉතින් මෙලා තියෙන්නේ දැන් මෙතන මේ දෙක කැරකෙන්න ගත්තොත් මෙතනින් යම කැරකෙන්න ගත්තොත් මේක නිසාර මොහොසල්ලි කතාව කැරකෙන්නම කියන එක සිද්ධ වෙනවා. එක රවුමක් කැරකෙනවා නම් මොකකින් හරි මේක කැරකීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට කැරකෙන්න ගත්තාම ඉතින් මේ පුද්ගලයාට ඇති වෙන්නේ මේ පුද්දච්චයක් තමයි. මොකද මෙයා මේ සුඛයි කියලා යමක් අරගෙන තියෙනවා. නිවනෙන් පිටත වෙච්ච දෙයක් අරගෙන තියෙනවා. මෙයාට උද්දච්ච සහගත ස්වභාවයක් තමයි මෙතෙන්දී ඇති වෙලා තියෙන්නේ. මෙයා හිතනවා මේ මට මේන්ටේන් කරගෙන ඉන්න පුළුවන් කියලා. අර අඹ ගෙඩිය කාලා, කුණු අඹ ගෙඩිය කාලා අර මොහොසේ ඉන්න පුළුවන් කියලා හිතුවේ. දැන් මේ පාර තවසක කල්පනා කරනවා මේ කුණු අඹ ගෙඩිය වැඩක් නැහැ. කුණු අඹ ගෙඩිය ඕනේ නැහැ. මේ මොන ක්‍රමයකින් හරි මෙන්න මේ වගේ වේදනාවක් මට ලැබෙනවා නම් අන්නේ වේදනාවක් නිසා මම ජීවත් වෙන්න කැමති. කුණු අඹ ගෙඩිය විසිකරලා. මේ කොහොම හරි අර වගේ වේදනාවක් මොන ක්‍රමයකින් හරි ලැබෙනවා නම් කමක් නැහැ කියලා එයාගේ කල්පනාවක් තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි යාට මේ උද්දච්චය කියන්නේ. ඒක අර දුස්සීලභාවයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ උද්දච්චයකින් තමයි පවත්තාගෙන ඉන්න පුළුවන් කියලා එයා හිතාගෙන ඉන්නවා. මට මෙහෙම ඉන්න පුළුවන් කියලා ආලාර කාලා මෙහෙම කල්පනා කරේ නේද? මේ ලෝකෙට ගිහිල්ලා මේක තමයි ෆයිනල්, මට මෙහෙම ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය කිසිම එකකින් අපිට ඉන්න බෑ. රූපය අල්ලගෙන ඉන්න හිතාගෙන පුළුවන් කියලා හිතාගෙන දැන් ඉතින් ඕගලන්ට පේනවා දැන් වයසට ගිහිල්ලා මේ රූපයත් එක්ක අල්ලගෙන නම් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා. වේදනාව අල්ලගෙන ඉන්න පුළුවන් කියලා හිතාගෙන හිටියදී ආහාර එහෙම ගන්නකොට පොඩි කාලේ නම් හොඳට රසට කෑව දැන් බලනකොට ඒකේ රසකුත් නැහැ. ඉතින් ඒ වගේ කසිගවල් වේදනාවක් අල්ලගෙන ඉඳ වැඩකුත් නැහැයි කියන එක දැන් පේනවා නේද? ඉතින් ওই විදිහට බලන්න ගියාම දැන් තවමොස්සේ කියනවා මට ධානයක් අල්ලගෙන ඉන්න පුළුවන් ඒ කියලා. ඉතින් ධානයක් අල්ලගෙන ඉන්නවා දැන් බලන්න ඕගොල්ලෝ ඉන්නවා ඔන්න මම අද හොඳ ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා බොහොම ප්‍රීතිය සහගතව හිටියයි කියලා. මට තව මනුස්සයෙක් එක්ක ධ්‍යාන බලන්න නිකන් උපේක්ෂාවෙන් වගේ බලන්න මොන කේමලක්ද ඕක? මම දෙවෙනි ධ්‍යානෙට ගිහිල්ලා මම ඉන්නේ. මම දෙවෙනි ධ්‍යානෙ ප්‍රීතිය සහිත මගේ මුළු ශරීරයම මම මේකෙන් තිබුණා. මට බොහොම සන්තෝෂයි. මගේ මේ කලවවල හිට ප්‍රීතිය දැනෙනවා. අරයන්ට දැන් ගන්න දෙයක් නැහැ නේද? ඒ හිතන් ඉති ඒක තමයි හොඳ කියලා. දැන් මෙයා මහන්සිලා අපි හිතමු මේ දෙවෙනි ධ්‍යානෙ ක්‍රමිය අහගෙන ඉතින්ට ගියා කියලා. අන්නේ ආ තව එක්කිනෙකුට ගිනුට එයාගේ මොන ගේම වලද මම ඉන්නේ මේ සුඛයේ සහිතෝ මේ මූණෙන් හැමදැනම සුඛයේ සහිතෝ බොහෝම සැපයි ඇස් දෙක වහගත්ත ගමන් මට මේ සැප දැනෙනවා. ඉතින් දැන් ඒ පාර එයා ආපහු පරාදයි නේ කම්පිටිෂන් එකනේ. දැන් එයා ආපහු පරාදයි අර ඊට වඩා. ඉතින් ඔය විදිහට බලවම හතරෙනි ධ්‍යානට ගියේ කියන මේ ඔක්කොම එයා තුන් දෙනාම අල්ලලා. පස්වෙනි ධ්‍යානට ගියේ කියන මේ ඔක්කොම අයින් කරලා ඔහොම අන්තිමට ගියාම නේව සංඥා නා සංඥා ඇතේ නේ. ඉතින් බුදුහාමුදුරු කියන ඒකත් හරිනේ ඒකත් වඩා හොඳයි නිරෝධ සමාපත්තිය කියලා. ඒක ඔය විදිහට ගත්තාම මේක දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයි. නිවනට යනව ඇරෙන්න කිසිම කෙනෙකුට දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයි. ඉතින් දිනන්න බැරි නම් දැන් මේ මොහොතේ මොකද කල්පනා කරන්නේ? මෙයා කැමති මේ වේදනාවත් එක්ක අල්ලගෙන මේ මම හොඳයි හොඳයි කී කියා සාරම්භයක් ඇති කරගෙන ඉන්න එක ඒක කරන්න පුළුවන් කමක් ඇති නැහැ. එහෙනම් මම මේකේ සෙසේෂන් එක නැති වෙනවා කියන එකට මම කැමති කියන එක. ආන්නේකින් තමයි එයා ඒ සංඥාව ලාභයි කියලා ගන්නෙ නැතුව ඒ කියන්නේ බලන්න අර අපි පෙන්නවා වේදනාව කතාව ආවේ සංඥාව නිසා. එතකොට අර වේදනාවත් එක්ක ජීවත් වෙන එක වැඩක් නැති කියන අර්ථය තමයි මෙයාගේ තියෙන්නේ. ඒක සංඥාව ලාභයක් කියලා ගන්නෙ නැහැ. එතකොට මේ අවස්ථාවේදී ඔය දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ අපි යම්කිසි ආකාරයක ජීවත් වෙන්න කියලා පුළුවන් ඒ කියලා මුත් බැරියේ කියන එක තමයි මේ ක්‍රමානුකූලව වෙන්න වැටහිමක් තියෙන්නේ. ඉතින් ඕක අපි පුළුවන් නේ කියලා හිතුවා නම් අපිට ඇති වෙන්නේ ද්වේෂය කියන එක. ඇයි මම අඹගෙඩිය කාලා ඉන්නවා කියලා හිතුවාම ඊට පස්සේ මගේ ඒ රස නැති වෙනකොට ඔන්න ද්වේෂය. අර ඉස්සෙල්ලා එක නැහැ කියලා නේද? ධානයෙන් අල්ලන් හිටියාම තාපෝ ද්වේෂය කරාමංශය හොඳේකට යනවා නම් මට නැත්තම් එතනත් ඒ කතාව තියෙනවා. ඉතින් ඕක තමයි ඔය අදෝෂය කියන එක පැහැදිලි කිරීමේදී පෙන්නනවා. දැන් මානසික කියන්නේ නිතරම ඉතින් ද්වේෂය අනිත් පැත්ත අදෝෂය කියලා. ද්වේෂය තහනම් වචනේ කිව්වොත් එහෙම අදෝෂය කියන්නේ කිව්වොත් කියාගන්න බැරි වෙනවා. ඕක තමයි අර පිටකෝපදේශයේ පෙන්නන්නේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේම පටිසහරණං අයං අදෝසෝ කියලා. ඒ කියන්නේ අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය මුලාව පහ කිරීම තමයි අදෝසී කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට කොයිම ආකාරයකින්ම කිසිම විදිහකට ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පරදිනවා. වැරදි දෙයක් අල්ලගෙන අපි පරදිනවා. ධානයකින්වත් ඉන්න බෑ. ඉතින් මෙහෙම තේරුම් අරගෙන මේ පුද්ගලයා ඒකේ ඒ අයින් වීමක් තමයි මෙතන මේ පෙන්වන්නේ. ඒක නිසා මේ ආකංචනායි කියන තනිය හත්වෙනි ධානය කියන එකට යනවා කියන්නේ. ඒකට මේක අපි තවදුරටත් පැහැදිලි කරගන්න මේ ධර්මයේ අපි බලමු හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් මේ හතරවෙනි ස්ලයිඩ් එකේ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කියපු කතාවේ අර්ථයක් තමයි. දැන් අපි හිතුවානේ භෝගය අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. බැහැයි කියන එක තේරුණා නේ. ඊළඟට භවය අල්ලගෙන ඉන්නවා කියන්නේ අර වේදනාව නිසානේ භවයකින් කතාව තියෙන්නේ. ඒක අල්ලගෙන ඉන්න පුළුවන් කතාව මෙහෙම පවත්තාගෙන මේ ධානියෙන් ඉන්නවා වගේ කතාවක් කියන්නේ. ඊට පස්සේ අර වේදනාවන්ගෙන් තොරව ධානයන් හිතන් තියෙනවානේ. අන්න ඒ වගේ කතාවක්. දැන් බලන්න. දැන් රූපයන් අයින් කළා අපි ගියා වූ ආකාස සංඥායතනිය වාගේ. දැන් ඒක තමයි මේ පෙන්නන්නේ. භවං භෝගං ඕකාර. භවං භෝගං ඕකාර භවංච භෝගංච ඕකාර සංඛාරස්ස පදට්ටාණං කියලා පිටක උපදේශයේ පෙන්නනවා. එතකොට භවය කියන එක ගත්තාම එක්සිස්ටන්ස් කියනවා අපි. ඒ කියන්නේ අපි වේදනාව අල්ලගෙන ඉඳී. එතකොට භෝගය කියන එක කබලිකාර ආහාරය. ඕකාරය කියලා කිව්වහම අපි මේ දෙකම එපා කියලා දැන් අපිට යන්න පුළුවන් ඔය ආකාසෝ අනන්තෝ කියලා ආකාස සංඥාන්තලේ වාගේ තැනකට යන්න පුළුවන්. අන්න ඒක අල්ලගෙන ඉඳී. මෙන්න මේ තුන නිසා තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. දැන් භෝගය නිසා අහංකාරයන් ඇති වෙනවා නේද? මට බෙන්ස් කාර් එකක් තියෙනවා, මට හොඳ ගෙයක් තියෙනවා ආදී වශයෙන්. ඊළඟට භවය නිසා අහංකාරයන් ඇති වෙනවා. ඒක තමයි අර අවුරුදු 16ක ගෑනු ළමයි කියලා ලස්සනයි කියලා. ඒක නිසා ඒ පුද්ගලයාට අහංකාරයක් ඇති වෙලා තියෙනවා, මම බොහොම ලස්සනයි කියලා. එතකොට ඒ කියන්නේ බලන්න දැන් ලෝකේ හැම මිනිස්සයම ලස්සන වුණා නම් ওই කතාවක් නැහැ නේද? හැම මගේ නහයත් අනිත් මිනිස්සයාගේ නහය වගේ නේද? මුණත් එකම වගේ නං ওই කතාවක් නෑ. එහෙමනම් ඉනීක්විලිටි එකක් තියෙන්න ඕන. ඒ ලස්සනයි කියලා ඒ කතාවක් ඇති වෙන. අහංකාරයක් ඇති වෙන්න නම් ඔනේ වෙනස් කියන එක තියෙන්න ඕන. එතකොට මේ වෙනස්කම උඩ නිසා මේ පුද්ගලයාට ඒ භවය නිසා. දැන් බලන්න ඒකත් හරි දරුණු රෝගයක් ඕක. මොකද දැන් Taman ලස්සනයි කියලා ගත්තාම ඒක නිසා Tamanගේ ওই අහංකාරය ඇති වුණාට පස්සේ ඉතින් දැන් ඕකෙ පෙන්නනෝ මේ ඕක නිසා අපිට ඇති වෙන්නේ අත්ත් සංඥාව. ඉතින් ඔය අත්ත් සංඥාව ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා කී තිනෝ මේ අත්ත් සංඥාවේ ලක්ෂණය තමයි ධම්මේසු උපගමන ලක්ෂණ අත්ත් සංඥා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ආපහු යන්නේ ධර්මයටයි. ධර්මික උගම් සංඥා චේතන. අර ගෑනුලම මේ ලස්සන වෙලා තියෙන යම්කිසි කුසලයක් කරලා නේද? චේතනාවන් හොඳ කුසල කර්මයන් එහෙම කරලයි කියන කතාව තියෙන්නේ. දැන් එහෙමනම් මම මේක ආපහු ලස්සන වෙන්න නම් මම ආපහු අර දේවල්ම කරන්න ඕන කියන එක තියෙනවා. එතකොට එතනත් ගැළවිල්ලක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට මෙතන පෙන්නවා මේක නිසා දැන් මේ භවය භූමියේ ඕකාරයේ කියන එක නිසා අහංකාරයේ අහංකාරයේ නිසා අත්ත් සංඥාවක් මම වෙමි කියලා දැන් අර ගෑන ළමයට කියනවා මේ මම ඉන්නේ මම ලස්සන වෙලා මම ඉන්නේ ආදී වශයෙන් එයාට ඒ හැඟීම ඇති වෙලා තියෙනවා. එතකොට මෙතන අර එවෙන් තොරව රූපේ තොරව ආකාස සංඥායතන වාගයකට යෑම නිසා එයාට අර අහංකාරය කියන එක ඇති වෙනවා. කොහොමද ඒක ඇති වෙන්නේ? දැන් බලමු කවුරු හරි මිනිස්සෙක් කියනවා මේ ඇවිල්ලා මේ මම පස්වෙනි ධානයට ගියා කියලා. ඉතින් තව එහෙම කිව්වෙන් පස්සේ අර මිනිස්සයා කල්පනා කරනවා අනිත් මිනිස්සයා කල්පනා කරලා කියනවා අනේ දැන් මම අවුරුදු 17ක් භාවනා කළා මට කවදාවත් ඔය ආකාස සංඥායතන නම් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම යන්න පුළුවන් කියලා හිතුවෙත් නැහැ. මට යන්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙම කිව්වම මෙයා කල්පනා කරනවා එයාට බෑනේ මට පුළුවන් නේද? බලන්න ඒකනොත් අපි අර තුච්ච විදිහට තමයි අපි ඒකත් ගන්න. ඒකට ඒක නිසා එතනින් අහංකාරයක් කියන එක ඇති වෙනවා. ඒකට ওই අහංකාරය වුනේ නැති වෙලා ඒක නිසා අත්ත් සංඥාවක් කියන එක ඇති වෙනවා. දැන් එතකොට මෙතන පෙන්නවා මේ පිටකෝපදේශී ධර්මයක් තියෙනවා. මේ පුරුෂ ඉන්ද්‍රයන්ච ස්ත්‍රී ඉන්ද්‍රයන්ච ඒක නිසා තණ්හා පදට්ටානම් කියලා. ඒ කියන්නේ පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා තණ්හාව ඇතිවීමට ඒක ආසන්න කාරණිය වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණිය වෙනවා කියලා කියනවා. ඒකයි පැහැදිලි කරනවා පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් ඇත කියලා. එතකොට පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් ඇත, අභ්‍යන්තරේ ඇලෙන මෙන්න මේක තමයි අහංකාරය කියලා. දැන් බලන්න ඔය පිරිමි කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා හැඟීමක් ඇතුව. ඒ පුරුෂයා පුරුෂයා කියලා හැඟීමක් ඇතුව කාන්තාව දෙස බැලුවාම එයාට එක එක ආකාරයේ සිතුවිලි එනවා. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ එක ආකාරයකට. එයා ඒ පැත්ත ගැන සෙවිල්ලක් නැහැ. ඒ කියන්නේ මමත් ගේ සමානතාවයක් යම් කිසි දෙයකට තියෙනවා. ඒක නිසා නැහැ. අතන අර විසමතාවයක් තියෙනවා. එයාගේ ඒකත් එක්ක යන්නේ සිත ගමන් කරන විදිය වෙනස්. කාන්තාවක් දැස බලන්නේ එක් ආකාරයකට. කාන්තාව පුරුෂයා දැස බලන්නේ මම කාන්තාවයි කියලා සිතාගෙන. ඕක අපිට ඇති උනේ මේ පොඩි කාලේ ඉඳගෙනමයි. පොඩි කාලෙන්මයි ওই කතාව පටන් ගත්තේ. ඒ කියන්නේ මම දැක්ක අවුරුදු 5 6ක දරුවෙක් මේ නැග්ග පීර ගහක් වගේ ගහකට අත්තක් පාත් වෙලා තිබුණා. ඒක දිගින් නැග්ග. නැගලා දැන් එයා කතා කරනවා එයාගේ නංගිට එන්න කියලා මේ ගහට නගින්න. එතකොට අම්මා හොක අම්මා අර වළං හොද හොද ඒ කුස්සිය මේ පැත්තේ හිටියා. ඉඳලා අම්මා ඉඳන් කව පුතේ මේ ගෑනු ළමයි ගස් වලට නගින්නේ නැහැ නේ කියලා. ඒ අයට නගින්න බෑ කියලා. දැන් කාන්න පුළුවන් නේද? එතකොට එහෙම කිව්වහම අර පිරිමි ළමයා දැන් දොඩෝ දොඩෝ අර අත දිගේ යනවා. ආ ඒගොල්ලන්ට බෑනේ. අම්මට පුළුවන් නේ. කියනවා මියා අර පීර ගන්න පීර කඩන්න වාගේ යනවා. පීර ඇත්තෙත් නැහැ. කඩන්න වාගේ මේවා කර කර එයා යනවා. එතකොට ඔන්න ඉතින් එයාට පොඩි කාලෙම වුණ අහංකාරයක් ඇති වුණා. මම පිරිමියා පිරිමියායි මේ වාගේ වැඩ තමයි කරන්නේ. ගෑනු ළමයි මේ වාගේ දේවල් කරන්නේ ඒගොල්ලන්ට බෑ කියලා. දැන් ඉතින් ওই මනුස්සයා ටිකක් ලොකු වෙලා ඔන්න ඇත්තට කසාදයක් එහෙම බැඳගෙන ඉතින් එනවා. බෑග් එක අරගෙන එනකොට වැලට ගිහිල්ලා මාංශිලා එනකොට ඔන්න පේනවා මේ මිදුලේ තනකොළ එහෙම බැවිලා තියෙනවා. දැක්ක ගමන් මොකද හිතන්නේ? ආ අපේ වයිෆ්ට මේ වාගේ වැඩ බෑ. මේ හයිය හත්තිය තියෙන ලෝන් මූවින් කරන ඒවා එහෙම මට තමයි කරන්න පුළුවන් කියලා හිතාගෙන තමයි එයා මාන්නියට ඕනේ ඇතුළේ. වයි බෑග් එකක් අරගෙන එයා යනවා කුස්සිය දිහාට. එයාගේ බෑග් එක කුස්සිය අර මේසෙ උඩින් එහෙම තියෙනකොට මෙයාට කල්පනාව මේක තමයි මගේ රාජ්‍ය. මම තමයි මේකේ ක්වීන් හැටියට මම මේ හැලි බලන් අරව මේවා පිංගම් කෝප්ප අරව මේවා තියෙනකොට මට තමයි මේවා පුළුවන්. අපේ මහත්තයාට සම්බෝලයක් අතදා ගන්න බෑයි කියලා හැඟීමක් තමයි එයාට තියෙන්නේ. මොකද මම අහලා තියෙනවා ඔබට. ඒක කාන්තාවක් එයාගේ මහත්තයාට බනින්න. මහත්තයා හිටියේ නෑ නේද? ඒ වෙලාවේ තව කාන්තාවක් එතන ඉඳන් කිව්වා අනේ ඔහොම බනින්න එපා. මේ මිනිස්සයා නේද ඔයාට මේ කෑම ගන්න මේ අම්බ කරලා ගෙනත් දෙන්නේ කියලා. ඒ පාර කියන ඔව් එයා අම්බ කරලා ගෙනත් දෙනවා තමයි. හැබැයි මං කාලා දුන්න උයලා දුන්න නැත්නම් එයා කාලා අමාරයි කියලා. එතකොට එයා අල්ලගෙන තින්නේ එතනින් අහංකාරය කියන්නේ. ඔන්න ඔහොම ගිහිල්ලා උගන්නට පේනවා මේ පොඩි පොඩි ක්‍රියාවලියන් වලින් අපි ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ලොකු ක්‍රියාවලියන්ට එන්නේ. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගයන් එක්ක ඒක නිසා දැන් මෙන්න මේ පුද්ගලයාට ඇති වෙලා තියෙන මහ පුරුෂයා කියලා කාන්තාව දැස බැලීම. මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දැස බැලීම. එතකොට දැන් ඒක නිසා ඒ කියන්නේ ඒකෙත් ගාව පෙන්නන්නේ මේ අභ්‍යන්තරي ඇලෙනවා කියලා. අභ්‍යන්තරي ඇලෙනවා කියලා කියන්නේ ඒක පෙන්නන මෙසේ රාග සහිත වූයි බාහිර වූ දේ සොයයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අමුත්තරනිකායි සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා මේ කාන්තාව ඒ තමන් ඒ ওই විදිහට කල්පනා කළා මේ ඒ තමන් ලස්සනයි කියලා එහෙම මේව කරගෙන ඒ ලස්සනයි කියලා දැනගන්න නම් ඒ පුද්ගලයා බලන්න එපා එනේ. කොහොමද ලස්සනයි කියලා අපි දැනගන්නේ? කවුරුත් ඕගොල්ලෝ දිහා බලන්නේ නැත්නම් ලස්සනයි කතාවක් තියෙනවා. කවුරු හරි මන් දිහා බලනවා. ඒතකොට ලස්සනයි කියලා දැනගන්න නම් එහෙනම් මම කවුරු හරි දිහා බලන්න ඕන. එතකොට ඕක සූත්‍ර දේශනාවේ හැරි ලස්සනට බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා මේ කාන්තාව කාන්තාත්වයේ කියන එක ඉක්මවන්නේ නැතුව මේ විදිහට මේ පුරුෂයා දෙස බලනවා කියලා. එයා දිහා බලනවද කියලා බලනවා කියන අර්ථයක් එතන මේ සූත්‍රයේ හැඟෙනවා මේ විදිහට බලවහම. එතකොට දැන් ඉතින් දැන් මෙහෙම කලයින් පස්සේ මොකද වෙන්නේ? දැන් අර මනුස්සයාගේ අර ගති ලක්ෂණ අරව මේව අතන උසයි මෙතන පාතයි අරව මේව දැන් මෙයා බැරි මේ මන් දිහා බලනවද මේක ලස්සනයි කියලා බලනවද කියලා දැනගන්න බැලුවාම අරයාගේ අර රූප ටික එයාට පේනවා. එතකොට දී ඉන්ද්‍රිය සංවරය එහෙම තමයි ඇති වෙන්නේ. ඉතින් මෙතෙන්ද පේනවා ඒක නිසා මේ මමංකාරය කියන එක ඇති වෙන අර බාහිර වස්තුන් දිහා බැලුවා බාහිර දේ සොයනවා කියන්නේ ඒකනේ. දැන් බලන්න මේක හරි සබ්ටල් විදියට වෙන්නේ. මේ ළමයාට තේරෙන්නේ නැහැ මේකෙන් වෙන්නේ මොකද්ද කියන එක නේද? එතකොට එයා බලන්නේ මම ලස්සනද කියලා බලන්නේ. නමුත් බැලුවාම මෙතන ඉතින්නේ එයාට මමංකාරය කියන ඒවා ඒක නිසා ඇති වෙන අහංකාරය මමංකාරය කියන එක. ඉතින් මමංකාරය අපි හරියට පැහැදිලි කරලා තියෙනවනේ මතකද? අර හලිද්ද ගාණි සූත්‍රයේ දෙන්නන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා. මතකයි නේද ඒ කතාව? ඒකෙන් අපිට මේ මමංකාරයෙන් සුඛ සංඥාව ඇති වෙන මේ සුඛ සංඥාව ඇති වෙලා අර අපි මේ මේ ඩයග්‍රෑම් එකේ තියෙන නේද බාහිර වස්තුන්ගේ පරිග්‍රහය ඒක දැන් ස්පර්ශ වුණා ස්පර්ශ වුණාට පස්සේ තණ්හාව පරිග්‍රහය පරිග්‍රහය තුනෙන් පස්සේ මමංකාරය කියන එක ඇති වුණා මමංකාරයෙන් සුඛ සංඥාව සුඛ සංඥාවෙන් තියෙන සාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්ෂණ සුඛ සංඥාය කියන්නේ අපි ආපහු ස්පර්ශෙට එන එතන එහෙනම් අපි ආපහු මේක අතේ කරකිනවා කියන එක තියෙනවා. එහෙමනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපේ අර ස්ත්‍රී පුරුෂ භාවය කියන එක. අහංකාර ස්වභාවය. එතකොට ඒක නිතරම හිතන්න මේ ඉදන් සච්චා විදිවේස කාය ග්‍රන්ථිය කියන එක හිතන්න ඕගොල්ලන්ගේ ඔය පෙර කර්මය කියලා. ඔය අහංකාර වෙලා ඇතිවෙච්ච උදේ. එහෙමනම් මෙන්න මේ පල්ලෙහා පැත්තේ යම්ු ධර්මයක් නේද මේ කතා කරන්නේ. පල්ලෙහා පැත්තේ යම් කුසු ධර්මයක් නිසා මේ උඩ පැත්තේ ධර්මයක් අපි හදා ගන්නවා. මම පිරිමියා කියලා කාන්තාව දෙස බලලා මේ උඩ දැන් මමංකාරය වෙලා දැන් මේ පාර අපි මේ කතරේ ස්පර්ශ වෙවි කැරකි කැරකි ඉන්නවා කියන එක එතන තියෙනවා. එතකොට දැන් මේ අපි දැන් බලබලා හිටපු ඩයග්‍රෑම් එකට අපි ආපහු ගියොතින් ඔයගලන්ට පේනවද මේ 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා කියලා නේද? 1 2 3 කියලා. දැන් බලන්න මේක අපි අංශක 90කින් කැරකුව දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකේ පෙන්නලා දීලා තියෙනවා මේ අහංකාරය නිසා මමංකාරයේ ඇති වුණා කියලා. අර මගේ පෙර සංස්කාරයන් අරවමිනු භවී භෝගී අරවමිනු නිසා අහංකාරය ඇති වෙලා ඒක නිසා මමංකාරයක් තමයි අපිට ඇති වෙන්නේ. ඒක මමංකාරය ඇති වෙලා ඉතින් එහෙමනම් ඉතින් අපි අර ලෝපයේ ස්පර්ශ වෙමින් ඒකේ ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට මේ ඩයග්‍රෑම් එක අපි අංශක 90කින් කැරකෙව්වොත් ඉතින් මොකද වෙන්නේ? මේ 1 2 3 දැන් පේනවද අපව? දැන් දෙකේ තිබුණේ අර භවයේ කියන කතාව නේද? ඒක වේදනාවක් නිතරම අන්නේ වේදනාව දැන් පරාමාසයට ඇතුල් වෙලා තියෙනවා. අර 2B ඩයග්‍රෑම් එකෙත් අපි ඉගෙන ගත්තානේ. දැන් සුඛය කියන එක පරාමාසය කියන එකට ආවා කියලා. දැන් ඒක ඇවිල්ලා වෙලා ඉවරයි. දැන් එතකොට දැන් මෝහය කියන එක මෙතන තියෙනවා. තුන්වෙනි කාරණියදී අපි බලුවොතින් අපිට පේනවා වෝකාරය කියලා කිව්වේ නේ. වෝකාරය කියලා කිව්වේ අරූප ධානය. ඒ කියන්නේ මගේ මෝහය මොකද්ද? මේ අරූප ධානයන් කියන එක එහෙම අල්ලගෙන ඉන්නවා කියන අර්ථය තමයි ඒ තියෙන්නේ. ඊළඟට ඉතින් මේ භෝගී කතාව ගත්තාම ඒ තියෙන තැනට දැන් අපි දාලා තියෙනවා අවිජ්ජාව කියලා. ඒ කියන්නේ මේ පේනවද මේ ග්‍රීඩ් කියලා මේ පැත්තේ ලෝභය කියන එක ලකුණු කරලා තියෙන්නේ. එතකොට භෝග වලටනේ අපි ඉතින් බොහොම මේ ආසාව වෙලා තින්නේ නේද? එතකොට ඉතින්දී අපිට පේනවා මේක අල්ලගෙන ඉන්නවා කියන අදත්තා ධානියත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මෙතන පෙන්නවා මෙන්න මෙහිම ධර්මය. පානාතිපාතයේ නිසා අපි දන්නවා දේශය ඇති. දේශය නිසා පානාතිපාතය ඇති. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙන ඔය ආරෂ්ඨායක මාර්ග භාවනාවේ අදත්තා දානි නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දානි ඇති වෙනවා. කාමී වර්ධවා හැසිරීම නිසා මෝහය නිසා කාමී වර්ධවා හැසිරීම. එතකොට අපි එහෙමනම් ඒ කාරණා තුනක් මේකේ ලකුණු කරනවා. පානාතිපාතේ අදත්තා දානි කාමී වර්ධවා හැසිරීම කියනවා. ඊළඟට අපිට ආපහු මෙතනින් මේ පැත්තෙන් පේනවා එතන දේශය කියන එක ලකුණු කරලා තියෙනවා. මේකට උඩින් ලෝභය කියන එක ලකුණු කරලා තියෙනවා. දැන් මෙතන මේ හොඳ දෙයක් කියවෙනවා. ඒක තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ ලියලා තියෙන්නේ. මේක සිංහලෙන් කියනවා පෙරවු මෝහය. ඒක ලියාගෙන නැත්නම් ඔයගොල්ලෝ ලියාගත්ත හැටි පෙරවු මෝහය වරහණක් ඇතුලේ දාලා ලියාගන්න දෝෂ සහිතව ජීවත් වෙනවා. පෙරවූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියා ගන්නවා දෝෂ සහිතව ජීවත් වීම. ඊළඟට හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතේ කියන එක. ඒ කියන්නේ මෙන්න මේ පල්ලෙහා ලයින් එක නේද මේ කතා කරන්නේ. බලන්න පෙරවූ මෝහය දේශ සහිතව අපි ජීවත් වීම කියන එක තියෙනවා. දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ බලන්න ආනන්ද සප්පාය සූත්‍රය අපි කොතෙන්ද නිකන් ආවද? අපි කිව්වා එකකින්වත් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කම්පිටිෂන් එකට වෙනකන් අපි ආවා නේද? ඇවිල්ලා කිව්වනේ මේ එකම ධානයකින්වත් එකකින්වත් ඉන්න පුළුවන්. දැන් මේ මනුස්සයා මේ හිතාගෙන ඉන්නේ මට ආකාසඤ්ඤායතනි වාගේ එකක් අල්ලගෙන ඉන්න පුළුවන් නේ කියලා. නේද? එතකොට අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. පෙරෝ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. අනිත් පැත්තේ ගෙරවලට ඕගලන්ට එනවා මේ පානාති පාතිය කියන එක. ඊළඟට මේ දෙවෙනි ලයින් එක මේකින් කියන්නේ මොකක්ද? මේකෙන් කියනවා දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වෙනවා. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියා ගන්නවා ලෝභ සහිතව ජීවත් වීම. ඊට පස්සේ හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දාන. ඒක නේද අපි කරන්නේ. ඒ කියන්නේ අපේ දැන් තියෙන අවිද්‍යාව මොකද්ද? රස්සාවක් කරගෙන කාල ජීවත් වෙලා ඉන්නවා කියන එක නේද? එතකොට රස්සාවට යනවා කියන එක අදත්තා දාන. එතකොට ලෝභ සහිතව ජීවත් වීම. අර කුණු අඹ ගෙඩිය කකා කාලා මට මේක සපයි කියන ලයිට් බිල් ටික ගෙවාගෙන ඔක්කොම කළා ඉතුරු වෙන පහෙන් කුණු අඹ ගෙඩිය කකා මං ජීවත් වෙනවා. ඕක නෙමෙයි කියන්නේ. කුණු අඹ ගෙඩිය කියන්නේ මේක නෙමෙයිද? මේ ශරීරය. එතකොට ඒකම තමයි අපි කකා ඉන්නේ බලුවා. එතකොට මේතන ලෝභය ඔයගලන්ට පේනවා පෙර අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දාන කියන එක. ඊළඟට ආපහු තුන්වෙනි එකක් පෙන්නනවා. ඒකෙත් පෙන්නනවා මේ තුන්වෙනි ලයින් එකේ ලියලා තියෙන මේක කියන්නේ මොකද්ද? කාමයේ වර්ධවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියා ගන්න කාම සංඥාව මෙහි ඇලීම. හයිපන් එකක් දාලා ආයි ලියා ගන්න මෙහි ඇලීම අභිනිවේෂය කියලා. එතකොට මේ කතා කරන්නේ මේ මැද්ද ලයින් එක නේද? කාමයේ වර්ධවා හැසිරීම. ඒක නිසා අපිට කාම සංඥාවක් නැති වෙනවා. අපි දැන් කතානේ අර රූපයයි රූපයත් එක්ක අපිට ඇති වෙන කාමයේ කාම සංඥාවයි කියලා ආරාණ්‍ය සප්පාය සූත්‍රයේ මුලින්ම කිව්වේ නේද? අර රූපේට සුඛයි කියලා එහෙම එකතු කළානේ අක්ඩා. එතකොට මෙතන තියෙනවා අපිට මේ කාම සංඥාවන් කාමී නිසා කාම සංඥාවක් නැති වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව ඒකේ ඇලීම තමයි අභිනිවේෂය කියන්නේ. එතකොට මෙන්න මේ තුන් ධර්මියෝම මේ ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථිය ඇතුළට ඇදෙන මොන තුන් ධර්මියෝද? මෙතන මේ තියෙනා වූ අවිද්‍යාවයි, මේ තියෙන අභිනිවේෂයයි, මේ මෝහයයි කියන එක තුන් ධර්මියෝ මේ ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථියට ඇදෙනවා කියන එක තියෙනවා. මේක අවබෝධ කරගන්නවා කියන එක තමයි ඕගොල්ලන්ගේ උත්සාහය භාවනාවේදී. ඒක අර කිව්වට මේව කරගන්නේ නැතුව තමන් කල්පනා කරන්නේ. මේ තුනම ඇදෙන. මේක ඇදින්න ඕගලන්ට හිතන්න ගන්න තියෙන්නේ මොකින්ද? අර මතකද හතරවෙනි පාර විඥානාහාර පාර. විඥානාහාර පාරේ ඕගලන්ට ඇති වෙන මුලින් අවිද්‍යා යෝගී කියලා හැම නේද? මතකද යෝගී කියලා කියන්නේ සංසාරේ බැඳ තබන ධර්මී කිව්වා. ඉතින් අවිද්‍යා යෝගී මතකද අපි දැන් මේ රස්සාව කරගෙන ඒ කියන්නේ යෝගී කියන්නේ බඳ තබනවා කියන්නේ ආහාර ටික ඕනි ඒක නිසා මම රස්සාවට යනවා. රස්සාවට යනවා කියන්නේ අදත්තා දානෙ. ඒතොර අදත්තා දානෙ කරපු නිසා මම ආපහු ඉපදෙනවා. ඉපදුනායින් පස්සේ මට ආපහු කන්න ඕනි. නේද? ඒකට සඳහා ආපහු රස්සාවට යනවා. පේනවද? යෝගී මේක රවුම කැරකිලා තියෙනවා. එතකොට එහෙමනම් මේ අවිද්‍යාව යෝගී කියන කතාව මෙතන අවිද්‍යාව කියන කතාවෙදි කල්පනා කරන්න. ඒක නේද මේ තියෙන්නේ? මේක නේද මං කරගෙන ජීවත් වෙන්නේ කොහමරි රස්සාවක් කර කර මේක කරගෙන ජීවත් වෙනවා මේක ගැලවෙන්න බැලුව මේක තියෙනවා කියන එක තමන්ට පේන. එතකොට ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා තියෙන්නේ ඒකෙන් ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථියට ඇවිල්ලා ඕගොල්ලන්ට අවිද්‍යා ආශ්‍රයයන් හිම ඇති වෙලා නේද? ඒ අවිද්‍යා ආශ්‍රයයේ ඒක කල්පනා කරනකොට පොඩ්ඩක් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් අර දැන් ටිකකට ඉස්සෙල්ලා බලමු ධර්ම. ඇයි අපි දැන් බලවන්නේ ද අහංකාරයේ නිසා මමංකාරය ඇති වෙනවා. දැන් මගේ සංස්කාරයේ අදත්තා දානි. අදත්තා දානි කර කර මම ඉන්නවා කිව්වම දැන් එහෙනම් එක පාටම ඒ අහංකාර කතාවත් එක්ක මම යනවා. අර මම පුරුෂයා කියලා ස්ත්‍රී දෙස බලනවා කිව්වි අන්න ඒ වගේ හිතන. ඒ කියන්නේ මම පෙරමියා හරි මම කවුරු හරි මම මේ රස්සාව කරගෙන මම මේ විදිහට ජීවත් වෙලා ඉන්න දුස්සීල භාවයෙන් මම ජීවත් වෙලා ඉන්නවා කියන අර්ථය තියෙනවා. එතකොට ඒක නිසා මගේ මේක ධාරාව කැරකෙනවානේ. විඥාන ධාරාව මම ආපහු මේක නිසා රූපයට යනවා නේද? රූපයට ගියාන් පස්සේ ආපහු උඩින් දැන් මේ කරන කතාව දැන් අවිද්‍යාව. පේනවද කියන එක? එතකොට දැන් තමන්ට මේක නිසා මේ සිද්ධ වෙනවා කියන කල්පනා කරනවා. එතකොට අවිද්‍යාව ආශ්‍රය කියනකොට අර පොඩ්ඩක් අර ඉස්සෙල්ලා කතාව භාවිතා කරන්න පුළුවන් වුණා. ඒක නිසා දැන් ඔන්න මෝහය. දැන් මේ මෝහය කිව්වම කොච්චර දුරට ගිහිල්ලා දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ බොහොම ගැඹුරට නේද? ඒ කියන්නේ අර ඉස්සෙල්ලා රූපයත් එක්ක ඉන්න මම මෝහය. තියැත්තෙම කියනවා ඕක හරි මෝහය කියන එක හරිම තුච්චයි ඒ විදිහට ගත්තාම. බලන්න මේ රවුම් දෙකක් කරකවනවා. දැන් අපි කාමච්ඡන්දය කියන එක ඕගොල්ලෝ අහලා තියෙනවනේ. කාමච්ඡන්දය කියන එක ගත්තාම ඕන එක රවුමක් කරකිනවා. ඒ දෙවෙනි රවුම එනකොට අර ගැළපෙන්නේ නැතිකම තියෙනවා. ඉතින් ගැලපෙන්නේ නැති කියලා තමයි ඔයගොල්ලන්ට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් ওই දෙවිලි රවුම් වෙනකොට ඔයගොල්ලන්ට ජරාව කියන එක ඇති වෙලා ඒක නිසා නෙති. එහෙනම් ඔයගොල්ලෝ ජරාවට තමයි මේ කැමති වෙලා තින්නේ. එතකොට දැන් ඉතින් ආපහු කැමති වුණාම ආපහු මේකේ එනවා කියන එක තියෙනවා. එතකොට දැන් මම මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියන එක මොකක්ද? ජරාවකට කැමති වෙලා ජීවත් වෙලා ඉන්නවා. බලන්න අපි මේ කුණු රූපයක් නිරන්නේ මේ කුණු රූපයක් අරගෙන ඒකත් එක්ක ජීවත් වෙලා ඉන්නවායි කියලා කැමති වෙලා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා කිව්වා තින් අන්ට මට මේ රූපේ නම් එපා මේක කබල්නේ එපාර වේදනාවක් අල්ලගෙන කියලා. දැන් පේනවා මේකත් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒකනේ දැන් අපි මේ ආනිත්‍ය සප්පාය දැන් අපි තුන්වෙනි කාරණේටනම් අපි ඇවිල්ලා තියෙන්නේ වේදනාව තල්ල පැත්තකට දාලා. දැන් සංඥා. දැන් කියනවා මේ ආකාස සංඥායතනි වාගේ වහොඳයි අන්න ඒක අල්ලගෙන. ඒක තමයි මෝහය නේද? එතකොට දැන් මේකේ මේ මෝහි ඉන්නවා. දැන් එහෙනම් පේනවා දැන් මේ කාරණාවම මෙහෙම සම්බන්ධයි එකට එක. මේක නිසා තමයි අපි මෙතනින් පල්ලයට එනන් ඉඳන් සත්‍යයට වුණා. මොහේට ආවෙන් පස්සේ ආ එන්නම් දැන් ඉතින් කලින් භවයේ අපි කොහොම හරි මේ යන්තම් ජීවත් වුණානේ. එහෙනම් ඒ සංස්කාරයන් මිනිම රාගෙන හරි ජීවත් වෙමු කියලා අපි ආපහු පානාතිපාති කරගෙන හරි ජීවත් වෙන්න ඕනේ යන්නත් තියෙනවා. එහෙම නැත්නම් ආකාස සංඥායත රූපේ පහින ආකාස සංඥායතේට ගිහිල්ලා හරි ජීවත් වෙමු කියලා එතන කතාවක් තියෙනවා. ඉතින් ආපහු දැන් ආපහු පානාතිපාතියට තමයි යන්නේ. මොකද මැරීම කියන එක ආපහු සිද්ධ වෙනවා. ආකාසඤ්ඤාති උපන්න මල මරණය තමන්ගේ මරණයේ තින්දි හදාගත්තා. තනුගේ මරණ නෑ තමන් මරනවා දැන් ඉතින්. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ධර්මයන් තර සංස්කාර කියලා අල්ලගත්තා ආපහු අවිද්‍යාව යෝගයට ගියා ආපහු පල්ලයට එනවා. එතකොට එහෙනම් මේක ස්කොෂ් වෙනවා නේද? දෙපැත්තෙන් තද වෙනවා කියන එක තියෙනවා. බලන්න මේ දෙපැත්තෙන් තද වෙන එක මෙතන මේ විදිහට සිද්ධ වෙනවා. පානාතිපාතිය කරාම අදත්තා දානිය වෙනවා නේද? දැන් මර කුකුලා මරුවා යරුවම් පානාතිපාතය. ඌ කිව්වේ නැහැ කොවිලක මහත්ය මගේ මස්තික ගන්න කියලා. එතන අදත් ආදාන. පානාතිපාතය නිසා අදත් ආදාන. ඒතකොට ඒක නිසා ඔයගලන්ට වෙනවා මේක මේ විදිහට හැකිලීමක් කියන එක තියෙනවා. ඒතකොට මේ ඩයග්‍රෑම් එකේ හැකිලීමක් අර බෝල කූඩුව තියෙන රෙදි දාන්න. අන්න ඒ වගේ මේ හැකිලීමක් තමයි මේක වෙන්නේ කියන එක මේ විදිහට පේනවා. ඉතින් අනිත් අතට ගත්තාම දැන් මේ පැත්තෙන් වම් අත පැත්තෙන් ඉඳන් දකුණු අත පැත්තට මොනවද එන්නේ? අභිනිවේෂේ නේද? අපි මේ සංස්කාර වලට ඇලිලා දැන් මෙතන පරාමාසයට ආවනේ අර සුඛයි කියන කතාව. දැන් එහෙනම් මේකට මම ඇලිලා දැන් ඒව පරාමාසයට ඇදෙනවා කියන එක. අන්නේ කාරණා ටික තමයි ඕගොල්ලෝ මෙනෙහි කරන්නේ. ඒක තමයි ලොකුම භාවනාව. පළවෙනි භාවනාව හැටියට ලොකුට එන්නේ අන්නේ දේ තමයි ඕගොල්ලෝ ඒ කියන්නේ ගැඹුරට කරන භාවනාව හැටියට මුලින් එන්නේ. එතකොට දැන් මේ පරාමාසයේ ඉදස්සක්කී කියන එකට ඇදෙන්නේ මොන අවස්ථාවේද? මේක ඇදෙන්නේ මේ දැන් මේ මොහොතේ ප්‍රසන්න මොහොත දෙක දැන් බලන්න අර සුබයි කියලා ගන්නේ දැකපු ගමන් සුබයි කියලා ගත්තා. මස් කට්ට දාපු ගමන් බල්ල දුවලා ගියා එක පාට ගත්තා. මේකේ මස් තියනවද කියලාවත් බැලුවේ නෑ. අන්න ඒ වගේ මේ ප්‍රසන්න මොහොත එකේදී තමයි මේ මොහොතේ තමයි ඒ තියෙන්නේ. ඒ වෙලාවේදී අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන හිතන්නේ මේක ඇදෙන්නේ මොකක් මගින්ද? තණ්හාව මගින්. ඒ කියන්නේ ඒක හරි ගැඹුරුයි. එතන බැලුවාම තණ්හාව මගින් කියලා කියන්නේ ඕගොල්ලෝ පෙර මේක කරකෝපු නිසා මේක හරියට හිතන්න මේ බයිසිකල් රෝදයක් ඔයගොල්ලෝ කරකවනවා. උඩින් අල්ලලා කරකවන එක පැත්තක් මේ පැත්තට අදිනවනේ මෙහෙම නේද? පොඩි ළමයි කරකවන්නේ මෙහෙම කරකවනවා. ඒ කියන්නේ රූපය අල්ලලා ඕන එක පැත්තක් කරකවනවා. ඊට පස්සේ අර පල්ලේ හැනුත් ළමයා මේ පැත්තට පුෂ් කරනවා. අන්න සංස්කාර පානාතිපාතිය වගේ සංස්කාර දෙනවා. ඒක නිසා අපෝ මේ පැත්තට කරකවනවා. දැන් මැද්දේ අර හබ් එක ළඟින් කරකිනවා වගේ පේනවා නේද? අනේ හරි හිතන්න තණ්හාව නිසා වෙන්නව කරකින් කියන එක. අර උඩ දෙක නැත්තම් යට කතාවක් නැහැ. මේ රූපයේ සංස්කාරයේ කතාව නැත්තම් මේ මැද්දෙන් කරකෙල්ලක් ඇත්තේ නැහැ. අරක උඩ කරකවපු නිසායි කවුරුත් මෙතන හබ් එක ළඟින් අල්ල කරකවන්නේ නැහැ නේද? මේක කරකවන්නේ අපි නිතරම කරකින රෝදයක් කවදාවත් එතනින් අල්ලන්න යන්නේ නැහැ. මොකද ෆෝකස් ඇඟිලි යනවා හැම දෙයක්. උඩින්මයි තමයි මේක කරන්නේ. උඩ එක නිසායි මේ මැද්ද කතාව තේරි හරි වටිනා උදාහරණයක්. ඒක තේරුම් ගන්නවා කියන්නේ ওই පරාමාසයේ වටේ අපි අර බලුවා නේද අර වේදනාව සුඛයි කියලා පරාමාසයට එනවා කියන්නේ ටෝබි ඩයග්‍රෑම් එක. ඊට පස්සේ ආත්ත කියලා පල්ලෙහාට ගන්නවා අපි. ආන්න එහෙම තමයි කැරකිල්ලක් තියෙන්නේ. ඒකට මේ පැත්තේ මෙහෙම කැරකිල්ල. අන්නේ කැරකිල්ල දැන් බලන්න මෙතන මේ ගෙදි ලෝබේ ඉඳන් මෙහෙම මේ පැත්තට මෙහෙම පල්ලෙහාට මොකක් හරි එනවා නම් මේ රැල්ල වගේ යනවා නේද? ඒක නිසා නේද මේ අභිනේසී තල්ලුවේ වේ යන්නේ. ඔන්න ඔය ආකාරයට ඕක තියෙනවා. හරි ගැඹුරට විවිධාකාරයෙන් බලන්න පුළුවන් තමයි පේන විදිහට තමයි ඒක බලන්න පුළුවන්. ඉතින් මහ විශාල ධර්මයක් අවබෝධ වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අහන්නේ මමනේ දෙන්නම එකයි. දෙන්නම එකතු වෙලා ඉන්නේ. මහානේ මමනේ එකතු වෙලා ඉන්නේ. අර යාට වෙන් කරගන්න පුළුවන් අවස්ථාව නෙමෙයි. පෙර අවිද්‍යාවයි පස්සේ මෝහයයි කියන එක දෙන්නම එකයි මේ අවස්ථාවේ. පෙර අවිද්‍යාවයි පස්සේ මෝහයයි. මොකද මේ දෙක අතර වෙනසක් හොයාගන්න බැරි තත්ත්වයක් එයාගේ තියෙනවා. එතකොට ඔය අහනුයි මමනේ ඒ කියන්නේ මේ අවස්ථාව වෙනකොට මේ වම් අත පැත්තේ තිබෙන ධර්මයෝ දකුණු අත පැත්තට ඇදෙනවා. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සච්චේට ඇදෙනවා. දැන් මේ ඉදන් සච්චේ තීන ආගයන් වම් අත පැත්තට ඇදෙන්නා වූ අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ මේ අහනුයි මමනේ එක්කහොලා ඉන්න අවස්ථාවේදී ඔය ඉදන් සච්චේ තීනේම පරාමාසයට ඇදෙනවා. ඒ හැබැයි මේක මේ මොහොතේ දෙමේ. ප්‍රසන් මොහොමන්ට් එකේදී කිනකෙදි නෙමෙයි ඒක වෙන්නේ. ප්‍රසන් මොහොමන්ට් එකෙදී දකුණට යන්නේ. අනිත් අවස්ථාවේදී වමට යනවා. ඒකෙදි මොකද්ද වෙන්නේ? හරියට නිකන් අර ලියුම් කාර්යයන් මුද්දරේ තියෙන ලියුම ගත්තා පෝස්ට්මන් කරන්නේ ස්ටැම්ප් එක ගහනවා අරකට නේද? ගහලා ලියුම් මේ පැත්තට දාන්න. මොකද්ද ඒ කිව්වේ? කරපු දෙයක් නැහැ නේ. සීල් එක අනුලෝම කළා වගේ යා ගැහුවේ. මේකදී මේ ස්ටැම්ප් කරන් ඇත්ත තමයි මේක සුකයි ගැහුවා ස්ටැම්ප් එක. ස්ටැම්ප් එකට උඩින් සීල් එක ගැහුවා සුකයි කරපු දෙයක් නෑ අර පොඩි අර තීන්තක් ගැවුණා කියලා ඒක කිසි වටිනාකමක් ඇත්තේ නෑ අන්න ඉදන් සච්චේ දිගේකට ඔන්න ස්ටැම්ප් එක ගැහුවා පරාමාසයට දැම්ම මේක හරි කියලා අරකට දුන්නා වගේ දෙයක් තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ එතකොට එහෙමනම් ඕගොල්ලෝ මේ භාවනාවේදී ඔන්න ওই කාරණාව හොඳට බලන්න ඒ කියන්නේ ඔය මේ මෙන්න මේ කාරණා තුන නිසා මේක ඉදන් සච්චාව දිවස කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක එතකොට අපි ඔගේ 4 5 6 කියන එක ටිකක් මතක තියාගන්න. පේනවද? 4 5 6. මේ පැත්තින් ඇවිල්ලා තිනෝ මේ අවිද්‍යාව ඉඳන් කාමයේ කියන කතාවට. කාමයේ වර්ධවා හැසිරීම කියන එක නේද? එතකොට මෙතන 4 5 6 කියලා ඉරි තුනක් ලකුණු කරලා තිනවා නේද? දැන් අපි ඕක බලමු ඊළඟ ඩයග්‍රෑම් එකත් එක්ක. ආපහු ලකුණු කරලා තිනෝ 6 වෙනි ස්ලයිඩ් එකේ 4 5 හය කියලා. කාමී වර්ග හයසිරින් කියන තැන පහේ මොම තියෙනවා. හතර කෙරවල ඉස්සර තිබුණි අවිද්‍යාවත් එක්ක නේද? දැන් එතකොට අවිද්‍යාව කෙරවල දැන් තියෙන්නේ කාම විතක්කය කියන එක. දැන් ඔයගලන්ට පුරුදු ධර්මයක් තියෙනවානේ. කාම විතක්කේ නිසා ව්‍යාපාද විතක්කේ. ව්‍යාපාද විතක්කේ නිසා විහිංසා විතක්කේ. අපි ඉඳගෙනගෙන තියෙනවා අර සම්මා සංකප්පේ කතා කරපු විදිහ. ඊළඟට ආපහු පේනවා මෙතනදී මේ කාම විතක්කේ නිසා අපිට මේ කාමයේ වර්ධවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා කියන එක. ඉතින් කිනකොට කල්පනා වෙනවා අපි මේ කාම විතක්කයක් තිබිච්ච ඵලීට කාමයේ වර්ධවා හැසිරෙනවාද කියලා. හැබැයි අර මෞකුසට යන කතාවයි ගත්තොත් ඕගලන්ට පේනවා කාම විතක්කේ නිසා කියන්නේ ජීවිතේ එකපාරක් හරි කාමයේ වර්ධවා හැසිරීම කියන එක වෙලා තියෙනවා. ඒතකොට කාම විතක්කේ කාමයේ වර්ධවා හැසිරීම කාමයේ වර්ධවා හැසිරුණාට පස්සේ ඕගලන්ට පේනවා ඒක නිසා අපිට මේ මෝහය කියන එක කාමී වරදෝ හැසිරීම නිසා මෝහය නිසා කාමී වරදෝ හැසිරීම කියන කාරණාවට ආවා. එහෙමනම් අර ඉස්සෙල්ලා ධර්මියත් ඇවිල්ලා තිනවා නේද? අරක මේක මේ ආයතන භාවනාව තුනේදී තමයි අපි මේක පෙන්නලා දීලා තියෙන්නේ. මේ 4 5 6. එතකොට මේක නිසා මේ විහිංසාවන් කියන එක ඇති වෙනවා කියලා. ඉතින් මේක මේ 4 5 6 අනිත් පැත්තට කරකෙව්වාම අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ දිවිච්ච එක මේ තමන්ට එනවා. ක්ලොක් වයිස් කරකෙව්වා නම් මොන 4 5 6 අරකට එක්ක සම්බන්ධය දාතියි. එතකොට දැන් ওই ඩයග්‍රෑම් එක අපි කිව්වනේ මෙහෙම ඇකිලෙනවා කියලා. අරක තියෙන එක මේකට යනවා, මේක තියෙන එක මේකට යනවා. ওই විදිහට අර ස්ටැම්ප් එක ස්ටැම්ප් කළා. ඉදන් සත්‍යයේදී බොරුවක් කරන්නේ. මේක සත්‍යයි කියලා ස්ටැම්ප් කළා. අර මුද්‍රිය අවලංගු කළා වගේ. මේක දැම්මා. කරපු දෙයක් නෑ බලුවාම. එතකොට මේක දැන් එක්කවෙච්ච අවස්ථාව තමයි මේ පෙන්නේ. දැන් බලන්න මේ වෙනකොට අර අභිච්ඡාව කියන එක චේතනාවත් එක්ක එක්කවුණා. මතකද අර ඩයග්‍රෑම් එක දැන් අර ගිද්දි ලෝභයේ තිබිච්ච පැත්තේ තිබුණානේ අර ලෝභය කියන කතාව අපි ලකුණු කරලා තිබුණේ. ඒ ඩයග්‍රෑම් එකේ තියෙන ලෝභයයි කියන එක ඒ තමන්ගේ චේතනාවයි දැන් දෙකම එකහු වෙලා මෙහෙම කරගෙන ජීවත් වෙලා ඉන්න කතාවල් දැන් ඔක්කොම ගානට ෆිට වෙලා තියෙනවා. එතකොට ඊළඟට අර පරාමාස කාය ග්‍රන්ථයයි ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථය දැන් මේ දෙක එකට එකහු වෙලා තියෙනවා. අරගෙ තිබිච්ච එක දැන් මේ පැත්තට ඇවිල්ලා. පරාමාස කාය ග්‍රන්ථය ඇතුළට ඇවිල්ලා ස්ටැම්ප් එක ගැහුවා මුද්‍රේ අවලංගු කරලා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් අපි යන්නේ මොකද්ද? මේ බයේ අගතිය කියන එකටයි යන්නේ. ඒතකොට මේ පැත්තෙන් උගලන් පේනවා මේ කාම සංඥාව. කාමී වරදවා හැසිරීම වගේ දේවල් ඒක නිසා කාම සංඥාව කියන එක තියෙනවා. දැන් මේකේ මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? මේකේ ලකුණු කරලා තියෙන මේ දෝමනස්සය කියලා නේද? මෙන්න බලන්න බුදුහාමුදුරු කිව්වේ එක මෙතන තියෙනවා. අනිච්චා භික්ඛවේ කාම තුච්ඡ මොස අමෝස ධම්ම මයාකත මේ තම් භික්ඛවේ බාලනාපන්න කියලා. ඒ කියන්නේ මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. ඒක භාවනාවෙන් තේරුම් ගන්නවා කියන එක හරි වටිනවා. මේක කිරීමෙන් තියෙන්නේ දෝමනස්සේ විතරයි. ඉරිදාන් සච්චී දිවිච් එක මේක පරම්මාසයට ඇතුළු වුණා කියන්නේ බලන්න අර මුද්දරේ නම් මුද්දරේ තාම ටිකක් ලස්සනට තිබුණා. දැන් මේකේ තීන්තත් ගාලා මේක ඇතුළට දැම්මා විතරයි නේ තියෙන්නේ. වෙන මොනවාක්වත් ඕකේ නැහැ. එතකොට අරය හිතනවා මේක වටිනාකම තමයි මං කළේ කියලා. බලුවෙන් පස්සේ කරපු දෙයක් නෑ අර තිබිච්ච එක තවත් විනාශ වුණා වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒකට මේකේ තියෙන්නේ දෝමනස්සේ විතරයි කියන එක. එතකොට ඒක තමයි මේකේ අර්ථය. මේ ආනන්ද සප්පාය සූත්‍රේ මොන ආකාරයට ගත්තත් තියෙනවා. ඉතින් මෙතන මේ උද්දච්චය කියන එක ගත්තාම ඔය දකුණු අත පැත්තෙන් මෙතන තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට උද්දච්චය. මම මෙන්න මේ මොකකින් හරි සංඥාවකින් මම ඉන්නවා කියන අර්ථයක් නෙතියි. ඉතින් ඔය ඕගොල්ලෝ අහලා තියෙනවා රූපේ රූතේන පුසන්ති පස්සා කියලා මතකද? රූපේ ඉක්මවනවා නම් ස්පර්ශයක්වත් එන්නේ නැහැ කියලා. එතකොට ඒකත් එක්ක යම් ආකාරු සංඥාවක් ඇති වෙලා තමයි මේ දේවල් කැරකි කැරකි තියෙන්නේ. ඉතින් උත්තරේට හැම වෙලා තියෙන්නේ ඒ දෝමනස්සේ කියන එක. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ පෙන්වන මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතෙමි ආරණ්‍යයට පැමිණිය වූ උෂ්මුලිය පැමිණිය වූ ශූන්‍යාගාරයට පැමිණිය වූ මෙසේ කල්පනා කරා. මේ මමයේ කියන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වීය කියලා. මෙසේ පිළිපන්නා වූ ඒ බෞල කොට වාසය කරන්නා වූ ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදයි. පැහැදීමේ ඇති කල්ලි මේ බවේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. රහත් වෙනවා. ශරීරයගේ මිදීමේ මරණයෙන් මත්තේ යම් කාරණකින් ඕගේ උත්පත්ති සිදුණු විපාක විඥාන කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට අර පළවෙනි ප්‍රතිපදාවේදී අපි මේ ආකින්චන්නායතට යන්නේ ඉතින් කිව්වේ මොකද්ද? දැන් අපි දන්න ඕක විදාහාරයෙන් අර විඥානංචායතනෙ මොල යනවා කියන එක අපි චූලසුඤ්ඤත එහෙම ඉගෙන ගත්තා. වේදනාවන් එක ඉන්න බෑයි කියලා නේද? දැන් අපි දිසේ ඉගෙන ගත්තා මේ කම්පිටිෂන් එක සාරාංශය. මේකත් එක දිනන්න බෑයි කියලා අල්ලලා පැත්තකට දැම්ම වේදනාවේ නිරෝධය කැමති කියලා එතනින් ගියා කියලා. දැන් මේ අවස්ථාවේදී මේ දෙවෙනි ප්‍රතිපදාව කියලා කියනවා මේ හත්වෙනි ධානයට ආකින්චන්නායතයට යන්න තියෙනව දෙවෙනි ප්‍රතිපදාව මේ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනවා කියලා ගන්න. මේ රූපේ කැලක් සම්පූර්ණයෙන් කැලි කැලි වශයෙන් ගත්තාම මගේ කියලා කතාවක් ඔක්කොම එකවල්ලා ගත්තා. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන ඒව එකකවත් වේදනාවක්වත් මගේ කතාවක් ඇත්තේ නැහැ. එතකොට මේ දැන් අපි ගමු අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා හිතාගෙන හිටියා මේ බෝඩ් එක උඩ ඉන්නකොට මේ මම විඳින්නේ මම මේ සබ විඳින්නේ කියලා. ඒ වෙලාවේ එයා වේදනාවල්ලාගෙන තමයි මේ මම කතාවක් තියන්නේ. එතකොට උලම් පාර ගියකම මෙයා බූස් ගාලා පල්ලෙහාට එදිනෙකට මම එතනදී නැති වුණා කියන අර්ථය තියෙනවා. එතකොට මේක එහෙමනම් මම මේ කතාවක් එතන නැති කියන එක ශුන්‍යයි කියන කතාව එතනක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තේරුම් ගැනීම හේතු කොටගෙන මෙයාට එකපාරට මේ හත්වෙනි ධානයේට යන්න පුළුවන් කියන කතාව කියනවා. එතකොට බලන්න බුදුහාමුදුරු පෙන්නනවා. ඔය දැන් බුදිනගේ අහන තියෙන ප්‍රශ්නයක් තමයි මේ මම මේ භාවනා කරන්න ගියා මම එකපාරටම විශාල වෙලා මම මෙහෙම මේකට ගියා. මේ ඒක හත්වෙනි ධානයේද හැබැයි මම මේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ මොකක්වත් දන්නේ නැහැ කියලා. ඒක කියන්නේ නේද? ඒක එහෙම තමයි. මොකද යාරගේ මගපල චිත්තය නේද මේ කතා කරන්නේ මේ ප්‍රඥාවන්තයා ගැන. ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනිනවා කියන්නේ මගපලයන් ලබලා මේ පළ චිත්තය නැන්ව අර අසූචි මගේ නෙමෙයි කියලා කියනවා. අන්න ඒ වගේ මගේ නෙමෙයි කියලා කිව්ව ගමන් එයා ඉදින්ට යනවා. අර ධාතු වශයෙන් බලලා කරේ දදතු පුණ්‍ය පවඩ දිගා තල්නේ. අන්න ඒක කරපු ගමන් එයා ඉදින්ට යනවා. එතකොට මෙතන මේ දෙවිනි ප්‍රතිපදාව වුණාට මේක ප්‍රඥාවන්තින් මේක ගැඹුරු වැඩි. මොකද මගපළයක් එතන තියෙනට. එතකොට ඒක ඕගොල්ලෝ දන්නවා අපි භාවනා කරලා තියෙනවා මේක ගැන. අර විවිධාකාරයෙන් අභියෝග බලලා තියෙනවා. අර මගේ කියලා ගන්න වටිනවද කියලාත් බැලුවි අනිච්චන දුක්ඛන විපරණාමයටපත් වෙනවා නම් කියලා නේද? ඊළඟට තුන්වෙනි එකට පෙන්නනවා ඊළඟ ආපෝ කාරණේ දා. මහණෙන් නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරා. කිසි තැනක මම යයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද, නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ වූ ආකින්චනායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීම මරණින් මතු යම් කාරණකින් ඔහුගේ ඉපදී සිදුවන්නා වූ විපාක විඥානයේ කුසල විඥානයට සමාන වේ යන කාරණය ඇත්තේ කියලා කියනවා. මහණෙනි මේ තුන්වෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ කියලා. එතකොට මෙතන මේ පෙන්නනවා මේකෙදි මම කියලා කතාවකුත් නැහැ, මගේ කියලා කතාවකුත් නැහැ, කිසිවෙකුට මගේ කියලා කතාවකුත් මෙතන නැහැ කියලා. මේකේ අර්ථය පෙන්නන්නේ මේ තමාව සකස් කළොත් පමණයි තමා කියන එකන පවතින්නේ. එතකොට රාගය නිසා සකස් කිරීම සිදුවෙනවා කියලා මෙයා දැනගන්න. ඒ කියන්නේ අර වේව් එකක් තියෙනවා නම් දැන් අර සර්ෆ් බෝඩ් එකේ උඩ ඉන්න මිනිස්සයාට වේව් එක තියෙනකම් එයාට සර්ෆ් බෝඩ් එකේ ඉන්නවා කියලා කතාව උඩ ඉන්නවම විඳිනවා කියලා කතාවක් තියෙනවා. ඒක නැති වෙච්ච ගමන් මේක නැහැ නේද? වේව් එක ජෙනරේට් වෙනවා නම් විතරයි මේක තියෙන්නේ. ඉතින් මෙතන මේ ධර්මීය අර ඉස්සෙල්ලා එකටත් වඩා ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලට කිසිමකට තණ්හාවක් නැති කතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාව මේ අනාශ්‍රෝ චිත්තේ කතාවක් තමයි මේ පෙන්වන්නේ මේ අවස්ථාව වෙනකොට. මේ අනාශ්‍රෝ චිත්තේ කතාව අපි පැහැදිලි කරගන්න නම් අපි බලමු අර 2B ඩයග්‍රෑම් එකට ගිහිල්ලා අපි බලමු. දැන් අපි කතා කළා නේද මේ 2B ඩයග්‍රෑම් එකේදී අර සුභයි කියලා ගත්තා, නිත්‍යයි කියලා පල්ලෙහාට ආවා, සංඥා සුඛ වුණා, සුඛ වුණාට පස්සේ පරාමාසයට ඒක ආවා හතරවෙනි කාරණේ, පහ අත්තා කියලා ගත්තා, හය දිට්ටි අනුසය කියන එක ඇති වුණා, බය අද තියෙනවා වේදනාවට, රූපෙට ඇඟිල්ල දික් කළා නේද? එහෙම දික් කළා ඊට පස්සේ හත්වෙනි කාරණේ හැටියට නන්දිය කියන එක ඇති වුණා නේද? එතකොට නන්දිය දේවල් මතකයි නේ? නන්දිය කියන එක අපි පැහැදිලි කරනවා නේ. කොහොමද නන්දිය කියන එක පැහැදිලි කරන්නේ? ඔන්න බත් කටක් ගන්නවා, කටට දානවා, මෙතන ඉඳන් මෙතෙන්ට රසයක් ඕගලන්ට ඇති වෙනවා. ඊට පස්සේ ඒක වේදනාවක් ඇති වුණා, විඥාණයෙන් ඒක දැනගත්තා, මේ වේදනාව මැරලා ගියා නේ. දැන් මේක මැරුණාට පස්සේ මොකද කරන්නේ? තව විඥාහට ඉක්මනට බත් කටක් අල්ලලා කටට දාගන්න. ආපවර වේදනාවක් ඇති වෙන විඥාණයෙන් දැනගත්තා, ඒකත් මැරලා යනවා. දැන් ඕගොල්ලෝ පුරුදු වෙලානේ තියෙන්නේ ඔන්න ඉපදුනා, ඔන්න වේදනාව මල ආයිත් උපදිනවා. දැන් ඕක දීර්ඝ කාලිනව බලන්න. මොකද දීර්ඝ කාලින කියන්නේ? ජාති, ජරාව, ව්‍යාධිය, මරණ. මලාට පස්සේ නම් මොකද උනේ? ඉක්මනට ආපහු උපදවන. ඒකනේ කැමැත්ත තියෙන්නේ. ඔන්න ඕක තමයි නන්දිය කියලා කියන්නේ. මැරලා ඉපදින්න තියෙන කැමැත්ත තමයි නන්දිය කියලා කියන්නේ. එතන මරණ කියන එක අපි හැමතිස්සම කළාද? විඥානි මරණ ආපව උපද්දවා. ශරීරයත් එක්කම ගිහිල්ලා මේක මැරලා ගියා ආපව උපද්දවා. මොන ඕක තමයි නන්දිය කියලා කියන්නේ. එතකොට එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා මේ විඥානි මලා කිව්වම ඕගොල්ලෝ දන්නවනේ මරණය කියන එක අපි ලකුණු කරන්නේ මේකේ. මේ හතරවෙනි පාරේ ගිහිල්ලා නේද? ඔන්න මලා. ඉතින් ඔය මලාට පස්සේ ඉතින් අපිට තියෙන පරිදේවේ කියන එකනේ. අන්න පරිදේවේ කියන එක හිතන්න මෙන්න මේ සංස්කාර කියලා ලකුණු කරලා තියෙන කොටුව. පල්ලෙය අන්නේ කතිරි ආන්න එතන තමයි පරිදීවි කියන එක හිතා. එතකොට දැන් මලාට පස්සේ දැන් ඕගොල්ලන්ට ඕනි මොකද්ද? ආපව නැවතත් උපද්දවන්න. එහෙමනම් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? පරිදීවිය ඉඳන් සෝකේ. සෝකේ කියන එක ලකුණු වෙන්නේ හරියට මෙතන මේ වේදනාවයි බය අගතියයි පරාමාසයයි දෝෂ අගතියයි. එතන ක්‍රොස් එකක් තියෙනවානේ. ආන්න එතෙන්ට එනවා සෝකේ කියන එක. එතකොට මෙතන පරිදීවිය ඉඳන් මම සෝකේ කියන තැනට මම එනවා. මේ පරිදේවි ඉඳන් සෝකයට මම එනකොට මම මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට එන්නේ. මොකද මගේ මේ විඥානීය මලේ කොහොමද බක්කට කටට දැම්මා ඒක ඉවර වෙනකොටම මේක ඉවරයි. දැන් එහෙනම් මට ආපහු අර විඥානීය මලානේ. දැන් ආපහු මේක උපද්දන්න මොකද කරන්නේ? ආපහු බක්කට කට දාම. එහෙනම් ඕගොල්ලෝ කියන්නේ රූපේ ඉඳන් ආපහු සංඥාවට එනවා කියන එක තියෙනවා. එතකොට මෙතනින් පල්ලෙහායි මෙහාට එනකොට උදේ මෙතෙන්ට ආවා. දැන් ওই විදිහට මේක බ්‍රිජ් එකක් අපි හදන්නේ යටින් ආවා කියන එක. දැන් ඔන්න දැන් ওই සෝකයේ කියන තැනට ආවට පස්සේ ශෝකී ඉඳන් දැන් ඕගොල්ලෝ යන්න යන්නේ දෝමනස්සේට. ඊළඟට තියෙන දෝමනස්සේ. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පරිදේවි ඉඳන් අපි ශෝකයට යනවා නෙමෙයි. අපි දුවනවා. අපි දුවනවා කියලා කියන්නේ මොකද මේක අවස්ථාවේදී වුණාම විඥානීය මලයෙන් පස්සේ මේක හරියට හිතන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්නකොට හස්බන්ඩ් මැරිලා. රතනාංශ උන් ඔය වචනින් පෙන්වන්නේ. ඒ කියන්නේ මහත්තයා මලානම් නෝන මොකද කරන්නේ? එයා කියනවා මොකද්ද කියන්නේ මම මහත්තයා ඉන්න කාලේ මම කඩේටවත් ගියේ නැහැ මම මේ බැංකුවටවත් ගියේ නැහැ ඔයාගේ දේවල් නේ කියන්නේ නේද එයා දොඩවන්නේ අර පෙර මාන්නින් කරාවු දේවල් එතකොට මේ පැත්තේ තියෙනේවල් කැඩිලා ගිහිල්ලා දකුණු අත පැත්තේ තියෙනේවල් කැඩිලා ගිහිල්ලා වතුර පාරක් ආවා මේ වතුර පාරවල් දෙකකින් වෙච්ච දේ දැන් මොකද එකපාරෙන් දැන් කරන්න වෙලා තියෙනවා හරියට නිකන් වතුර පාරක් ගලාගෙන ආව දැන් මම මහත්තයා ඉන්නකොට හිතන්න බලන්න මේ චේතනාව කියන තැනින් උඩින් මෙහෙම වතුර පාර ගලාගෙන මේ කඳ පහමුල්ල මේ පළතුරු එහෙම ඔක්කොම සරුසාර කරමින් ඉන්නවා. ඒ කියන්නේ අර ළමයින්ට කෑම තියෙනවා, අරව මෙහෙම තියෙනවා කියන එක නේ කියන්නේ නේද? මාත්‍යයක් තියෙනවා. හොඳට මේ වැඩේත් කෙරෙනවා. ළමයි හදන්නත් පුළුවන්. ඒව ඔක්කොම කතාව ඒවා තියෙනවා. දැන් මෙතන හරියට පොළොව පැලිලා එක පාටම කඩාගෙන පල්ලෙහාට යනවා. ඔයත් කුවේ එකක් ආව කියන්නේ වතුර පාර දැන් මේ පැත්තට ආපු එක දැන් අර සරුසාර වෙවි. යන්නේ නේ එක පාටම පහලට එන මොකද වෙන්නේ කෙලීම මෙතනින් බය අගතියට තමයි මෙයා දඩාන් ගාලා පල්ලෙහාට එන්නේ ආන්නේ ඒකනේ අර මේ වෙලා තියෙන මේ මිනිස්යාගේ මාත්‍ය නැති වීමයි කියලා නේද එතකොට ඒ කියන්නේ පරිදේවිතන් ශෝකයට එයා දිව්වා ওই විදියටයි ඒ දුවලා තියෙන්නේ ඉතින් දැන් අර අර කාන්තාවකින් මනසේ තියෙනවා නේද මේ මාත්‍ය ඉන්න කාලේ නම් මම මෙහෙමයි හොඳට වාහනේ ගියා ගේවලුත් හොඳයි මෙහෙමයි ආදී වශයෙන් එයාගේ අර මාන්නේ නේද තියෙන්නේ අන්න ඒක අමතක කරන්න එපා අර ඉස්සර මෙහෙමයි කියන කතාව මේ පැත්තෙන් මේ බය අගතියට මේ පැත්තෙන් එන්නා වූ සංස්කාර පැත්තෙන් එන්නා වූ කොටස කැඩිලා ගිහිල්ලා ඒ කැඩිලා ගියාට යාගේ ඒක ගැන මතකයේ තියෙනවානේ මාන්නේ ඒ මාන්නේ තමයි දැන් පුළු පුණා මේවා කරන්නේ ඒකට ඒක නිසා එයා යනවා මෙතනදී දෝමනස්සයට යන්නේ ඉස්සර මෙහෙමයි දැන් නෑ එතකොට දැන් එන පරිදේවි ඉඳන් එයා යනවා මේ පැත්තේ දෝමනස්සයට කියලා. ඒ යනකොට මෙයා සංඥාවෙන් ඉඳන් මෙතනින් මේ පැත්තට චේතනාවට යනවා. මේ සංඥාව නිසානේ මේ කතාව ඇති වෙන්නේ නේද? අර ඉස්සර මෙහෙමයි කතාව ලාවේ කොහොමද මේ සංඥාවන් නිසා? එතකොට සංඥාවෙන් මෙයා චේතනාවට යනවා මෙතනින් අපි ඇවිල්ලා තියෙනවා දෝමනස්සය කියන එකට. දැන් දෝමනස්සයට ආවට පස්සේ දැන් ඊළඟට අපි යන්නේ මොකක්ද? දෝමනස්සය ඉඳන් අපි යන්නේ දුක්ඛයට. එතකොට රහතන් වහන්සේ පෙන්නනවා මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන එක බලන්නේ නැතුව ඉස්සෙල් බලන්න දෝමනස්සේ වෙනුවට ප්‍රීහ විප්‍රයෝගය. ඒක අපිට හොඳට තේරෙනවා. මතකද ඔයගොල්ලෝ බැලුවා මේ ජාතිය තියෙනවා ඊට පස්සේ දුක්ඛය තියෙනවා ජාති දුක්ඛින් ප්‍රීහ විප්‍රයෝගය කියලා. ඒ කියන්නේ මම මේ ප්‍රීහ විප්‍රයෝගයට ආවේ දුක්ඛේ හරහා නේද? මම ලිඳට වැටුනේ ලිඳේ කටේ. එහෙමනම් දැන් මට පේනවා ආපහු නගිනවා නම් මට යන්න තියෙන්නේ කටාර අන්න ඒ වගේ මේ ප්‍රිය විප්‍යෝගේ ඉඳන් මම යනවා දැන් දුක්ඛය කියන තැනට එනවා. ඒතර මේ අවස්ථාව වෙනකොට මම මේ චේතනාවෙන් ඉඳන් මේ විඥානීය කියන තැනට මම මේ පාලම මැතෙන්ට යනවා. චේතනාවෙන් ඉඳන් විඥාණය. ඒ කියන්නේ උඩ වම් අත පැත්තේ උඩින් වමින් මේ පැත්තට උඩට විඥාණය යනවා මේ පැත්තේ ඉඳන් වම් අත පැත්තට එනවා කියන එකයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට දැන් බලන්න මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යන අවස්ථාව පොඩ්ඩක් කල්පනා කරමු. චේතනාව කියලා කියන්නේ මොකද්ද? එතෙන්දී වෙන්නනෝ ඉති කාමී සංයුතෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනාව කියලා. ඉතින් අජෝ සාය කියලා කියනවා මොනවද අපි අල්ලාගෙන ඉන්නේ? අපි අල්ලාගෙන ඉන්නේ භවය. භවය තමයි අල්ලාගෙන ඉන්නේ. එතකොට එතෙන්දී අපි කියනවානේ භාවිතා කරනවා කියන්නේ ඩෙවලොප් කරනවා කියන එකයි. අපි දියුණු කිරීම වාගේ දේවල් තමයි කරන්නේ මොන ආගියන්ද අපි මේවා කරන්නේ රූපාගේ වේදනාගේ චේතනාගේ ඒ කියන්නේ අපි මේ භවය අල්ලගෙන අපිට ඕන හොඳ භවයක් නේ හොඳ භවයක් ගන්න නම් ඉන්ග්‍රීඩියන්ට්ස් හැටියට ගන්න ඕන රූප වේදනා චේතනා නේද මම දන් දීලා හොඳ පෝසත් භවයක් අන්න ඒ වගේ එහෙම නැත්නම් මම මේ කුසල් කරලා හොඳ ලස්සන භවයක් වගේ මොකක් හරි තමන්ගේ කල්පනාවක් තියෙන. ඒකට මෙතන පේනවා නේද මේක එකක් හැදිලා තිනවා කියලා. කෝපයක් වාගේ නේද? කබලින්කාර ආහාරයේ වේදනා චේතනා කියලා මේ කප් එකක් වාගේ හැදිලා තියෙනවා. එතකොට ඒක භාවිතා කියන එක. ඊළඟට සංයුක්තයි කියලා කියනවා. ඒ සංයුක්තයි කියලා කියන්නේ අපි කනෙක්ටඩ් කියන එකයි. එතකොට මේක සඳහා අපි මොනවත් එක්කද මේ සම්බන්ධ වෙලා ඉඳීමක් තියෙන, කනෙක්ට් වෙලා තියෙන. රූපාගේ, වේදනාගේ, සංඥාගේ. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ මෙතන තියෙන සංඥාවක් නේද? මේක ටී කප් එකක් කියලා හිතුවොත්, එහෙම නැත්නම් පෙනේරයක් කියලා හිතුවොත්, මේ එහෙම නැත්නම් තේ කොට්ටක් කියලා හිතන්න ඕනේ. දැන් තේ කොට්ටේ අර හැන්ඩල් එක තමයි මේ විඤ්ඤාණය නේද? මේ ග්‍රීන් පාටි මේ පැත්තට දාලා තියෙන්නේ. මෙතන මේ කප් එක. මේ කප් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? සංඥාවක්. ඉතින් මේ සංඥාව මොකක්ද? මේක පුස්සක් නේ. මේක පුස්සක් කියලා කියන්නේ බලන්න මෙතෙන්දි සුබයි කියලා ගත්තා. ඒක බොරුවක් නේ පළවෙනියෙන්. ඇයි බොරුව කියන්නේ? දෙතිස් ගුණ වේගයකට තමයි සුබයි කියලා කිව්වේ. නිත්‍යයි කියලා ගත්තා. කෑම කමින් හරි රස්සාවල් කරගමින් හරි අදත්තා දාණයෙන් හරි මට මේක පවත්වාගෙන ඉන්න පුළුවන්. ඒක පුරන්න බෑනේ නේද? එතකොට දැන් තමන්ට වෙනවා නිත්‍යයි කියුව එක අනිත් දෙවිලි බොරු. බොරු දෙකක් එක්කව වෙලා ඇතුණා වූ දේ මේක සත්‍යක් වෙන්න පුළුවන්. ඒක තනිකර මුලාවක් නේද? එතකොට දැන් මේ ටී කප් එක ඇතුලේ එන මොකක්වත් නැහැ. හිස්. මේ තියෙන්නේ කිසිම දෙයක් නැති හිස් දෙයක් කියන එක තමන්ට පේනවා. ඒ කියන්නේ අර සංඥාව මිරිඟුවක් කියලා එහෙම අපි ලියාගත්තා නේද? සෝක කරන සංඥාව, සංඥා මිරිඟුවක් කියලා අපි බලන්නේ. මිරිඟුවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ කප් එක ඇතුලේ මොකුත් නැහැ. ඉතින් ඒක අණුව තමයි අපි මේ විඥානය මේ සකස් කරගෙන තියෙන්නේ. ආන්නේක තීරුම් ගත්තා නම් ඕනෝක තමයි අනාශ්‍රෝ චිත්තේ. ඒ අවස්ථාවේදී කෙනෙකුට ඇති වෙන්නේ අනාශ්‍රෝ චිත්තේ. ඒක හරියට මේ බයිසිකල් රෝදයක් මෙහෙම කැරකෙනවා. ඊට පස්සේ ඒක නතර වෙන්න යනකොට පොඩ්ඩක් මේ පැත්තට ගියා, පොඩ්ඩක් මේ පැත්තට ආවා, නැදෙන්න නතර වුණා නේ. ආන්නේ වාගේ මේ වෙලාවේදී ඕගලන්ට වේදනාවක් දැනෙන්නේ නැහැ, සංඥාවක් දැනෙන්නේ නැහැ. ඕගොල්ලෝ නිදිත් නැහැ, නිරෝධයට ගිහිල්ලත් නැහැ. තමන් ඉන්න මොකක්වත් හිතන්නේ නැහැ. මොකක්වත් හිතන්නේත් නැහැ, හිතන්න හිතකුත් නැහැ. ඒක හේමම නතර වෙලා තියෙනවා. ඉද්ද ගහලා වගේ තමන් නතර. ඒ අනාශ්‍රෝ චිත්තෙට ඉන්න ආශ්‍රයන් නැසඳ මොන්නේ. ආශ්‍රයන් නැසලම අනාශ්‍රෝ චිත්තෙට එනවා නම් ඉතින් ඒක කවදාවත් වෙන්න බෑනේ. මොකද මොකද ඉස්සෙල්ලා මේක තමන් පුරුදු වෙලා තියෙන්න ඕනි අනාශ්‍රෝ චිත්තෙ ජීවත් වෙන්න. ඒකට එහෙමනම් අනාශ්‍රෝ නැසඳ ඉස්සෙල්ලා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒ අනාශ්‍රෝ චිත්තෙට එන්න. ඒක බොහෝ වෙලාවල තමන්ට කරන්න පුළුවන්. ඒකේ බොහෝ කාලයක් හිටියොත් ඒ ආශ්‍රයයන් නැසෙන. දවසක් හිටියොත් එහෙම අනාශ්‍රෝ චිත්තයේ බොහොම විදිහට ඒ බුදුලේ ආශ්‍රය නැසනවා කියන එක තියෙනවා. එතකොට ඒකේ ඒ தත්ත්වයට මනසපත් වුණොත් මේක දැකලා මේ විදිහට මේ භාවනාව මේ කැලේ හරි ලස්සන. අර ඉස්සෙල්ලා භාවනාම් කළා මේක ගලහම් තමන්ගේ සිත නතර වුණොත් ඒ වෙලාවට මම තවත් ධර්මෙ මෙනෙහි කරනවා කියලා හිතන්න යන්න එපා. ඒ වෙලාවේදී එහෙම ඉන්න. එහෙම ඉඳලා පුරුදු වෙන්න. මොකද මේ පෙලක්කය කියන වෙතින්ද ගිහලා ඉතින් අනේ මං කල්පනා කළා ඉතින් ඇති වැඩක් නැහැනේ. දැන් කෝ ධර්මී මට මෙතෙන් එහා පැත්තට වැටෙන්නේ නැහැනේ. මෙහෙම නිකන් හිටියොත් ඉතින් කියලා. ඒ පාර කොහොම හරි කල්පනා කළා සිතුවා කියලා බලන්න අපිට පුරුද්දක් නැහැ සිත නවත්තර නිකන් ඉන්න. ඇයි බල්ලා වගේ දුවලා දුවලා පුරුදු වෙලා බල්ලා වගේ ආපහු දුවන්නම තමයි ඉතින් නතර වෙලා ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. නිකන් ඉන්නවනේ ඒක කහන්නවත් ඕනේ නේ. අන්න ඒ වගේ තමයි. අරක නවත්තලා ඉන්න මේකක් නේ. ඒ වෙලාවට ආවතින් නවත්තන්න පුරුදු වෙන්නේ ඒකට. නවත්තලා ඉන්න. අන්න එහෙම ඉඳීමෙන් තමයි ඒ ආශ්‍රයන් අසන්න තමන්ගේ සුසුකම කියන එක ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි තුන්වෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදා. මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ශාවකෙන් විසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමෝච්චය, පරලෝ යම් කාමෝච්චය. මෙලෝ යම් කාම සංඥාවෝච්චය, පරලෝ යම් කාම සංඥාවෝච්චය. මෙලෝ යම් රූපියොත්ද, පරලෝ යම් රූපියොත්ද. මෙලෝ යම් රූප සංඥාවෝච්චය, පරලෝ යම් රූප සංඥාවෝච්චය. යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝච්චය. යම් ආකින්චන් ආයතන ධ්‍යාන සංඥාවෝච්චය. මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද. ඒ ශාන්තිය, ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්හා ඒ බහුල කොට වාසය කරන්නා වූ පිසිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහත. මේ භවයේ පැහැදීම ඇති කල්ලි නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට වූ බැවිනි. ප්‍රඥාවෙන් වූ මිදේ ශරීරයගේ මිදීම මරණය මත යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥාන කුසල විඥාන සමාන වන්නේ යන කාරණේ ඇත්තේ. මහන්නේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු වූ ප්‍රතිපදාවයි කියනු ලැබේ කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී මේ බුදුරයා කල්පනා කරනවා මේ ධ්‍යාන සංඥාවක් තියෙනවා. ආකින්චන් ආයතන හත්වෙනි ධ්‍යාන සාගත වූ සංඥාවක් තියෙනවා. මේම සියලු සංඥාවන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවනම් මේක බොහොම හොඳයි කියලා. දැන් බලන්න එයා හත්වෙනි ධ්‍යානෙට ගියේ වේදනාව ගැන කල්පනා කරලා මේ කම්පිටිෂන් එක දෙවන්න බෑයි කියලා වේදනාව නිරුද්ධ වෙලා යනවා කියලා. දැන් මෙයා කල්පනා කරනවා ඒ වයින් අයින් කළ ගියහම මට මේ සංඥාවක් තියෙනවා. මේ සංඥාව නිරුද්ධ වෙලා යනවා නම් හොඳයි. බලන්න මෙයා ක්‍රමානුකූලව ඔක්කොම දැන් අයින් කරගෙන යන පුද්ගලයා. මේ නිව සංඥා නා සංඥායතනෙදී තියෙන්නේ ඒ කියන්නේ මෙයා සංඥාවේ අනිත්‍යභාවයේ අමාකාරයට දන්නවා මේකෙන් හදන්නා වූ සංස්කාරයන් මගේ නොවන ප්‍රමාණය. ඒ කියන්නේ බඩු වාසු නැහැට හම්බුණා දී කෑලි තුන. දී කෑලි දෙකක් හොඳයි එයාට ඒක කිසිම අනිත්‍යභාවයක් පේන්නේ නැහැ. හැබැයි එක ලී කෑල්ලක් එයාට පේනවා බුල්ලු ගහලා කියලා. මෙයා මේසයක් හැදුවා. හැදුවෙන් පස්සේ දකුණු පැත්තේ කකුලට ඇවිල්ලා තියෙන අර බුල්ලු ගහපු දී කෑල්ල. ඒ පාර මෙයා කල්පනා කරනවා මේ මේස කොයිලාවක් හරි කැඩිලා වැටෙන්න පුළුවන්. අර ඉස්සෙල්ලා එයා මේසයක් හැදුවාම යටින් එයා හරි ආඩම්බරයි මම මේ ලස්සන වැඩක් කරා කියලා යටින් ගහන්නේ. මම තමයි බාසුන් නැහැ. දිනේ මේකයි කියලා. දැන් මෙයා ඒක නම් ගහන්න යන්නේ. ඒ කියන්නේ මොකද? සංස්කාරේ මගේ කියලා එයා ගන්නෙ නැහැ. එයා සංඥාවේ අනිත්‍යභාවය දන්න සංස්කාරයේ කියන එක මගේ කියලා නොවෙන ප්‍රමාණයට. අන්න ඒ වෙලාවේදී තමයි මේ නිව සංඥා නා සංඥායතන කියන එක තියෙන්නේ. එතකොට එයාගේ මානෙය හැම බොහොම අඩු පුද්ගලෙක් ඒ අවස්ථාවේ. දැන් බලන්න ඔය මානෙය නිසා අපිට ඇති වෙන්නේ මේ කර්ම විඥානීය කියන්නේ. කර්ම විඥානීය කියන්නේ අපි කිව්වොත් ඇති වෙනවා කියන එක. දැන් අවුරු දන්නව නේද ඔය බෙල් එක කියන එක. බෙල් එක වාගේ බෙල් ෂේප් කර්ව් එකක් ගැන හිතන්නකෝ. නෝමල් කර්ව් කියලා කියනවා මැතමැටික්ස් වලින්. ඒ වගේ එක උන මුලින්ම අර ඒ බෙල් එකේ උඩ කෙරවලට පොඩ්ඩක් පල්ලෙහායින් අර මැද හදින් අපි හිතමු නිකන් අර අපි හිතමු පොයින්ට් එක A කියලා අපි ලකුණු කරනවා කියලා. ඒක තමයි මේ විඥානීය හට ගැනීම කියන එක අපි මේ පෙන්නන්නේ. එතකොට මේක හටගත් ඇතිවීම ඇතිවේගෙන එනකොට ඒ කියන්නේ ඔක අවස්ථාවේදී ගත්තාම ඔය සංස්කාර නිසා මේ විඥානයක් ඔන්න දැන් හට ගැනීමක් යම් ආකාරයකට මෙහෙම උලින් වෙලා තියෙනවා. ඒ වුණාට පස්සේ මේකේ මේ උඩ පැත්තේ ඉඳන් මේ පල්ලෙහාට මේ උඩ තියෙන සංස්කාර අපි හිතමු මෙතන මේ සංස්කාර කොටුවයි මේ තියෙන්නේ කියලා 2B diagram එකේ උඩ කෑල්ල කියන්නේ. ඔය සාතේය කියලා එහෙම ලියලා තියෙන යන්නේ එතන ඒ හරි අපි හිතමු එතන සංස්කාර කියලා. එතකොට මේ පැත්තට ඔන්න මේ විඥානීය ධාරාව විඥානීය සකස් වීම නිසා එමක් කියන එක තියෙනවා. ඉතින් මේක හරියට නිකන් මේ වතුර පාරක් එනවා. මේක හරියම මේ තුනී වූ වතුර පාරක්. මේක දියල්ලකින් දිය පුල්පතකින් එනකොට පොඩක් දුර යනකොට පෙලක් යව මැකිලත් යනවා නේද? අන්න ඒ වගේ එකක් තමයි මේ එන්නේ. අර කුණු රූපයක් එක්කනේ මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ ධාරාව පුෂ් කරන්න ඕනේ. ඒ පුෂ් කිරීම කියන එක තව වතුරු පාරක් එක්කව වුණා නම් උදින්ට ඔනේ යනවනේ. අන්න ඒ වගේ තමයි මේ නාම රූප නිසා ඔන්න මේ පැත්තෙන් ඇවිල්ලා අර පෙර වූ සුබයි කතාවල් එක්ක ඇවිල්ලා උගුල මෙන්න මෙතෙන්ට එීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ තව අර උල්පතින් ආපු එකට තව උල්පතින් වතුර පාරක් ඇවිල්ලා දැන් මොන පොඩක් ලොකු වුණා නම් තමයි මේ පරාමාස කාය ග්‍රන්ථියට කියන එකට ඇති වෙන්නේ. ඉතින් ඕක දුවනවා නම් ඒක නිසා ඕගොල්ලන්ට ඇති වෙනවා අර උඩ පීක් පොයින්ට් එක. මේ පීක් පොයින්ට් එකේ කියන එකේ තියෙන්නේ ඇත්තම කියනවා නම් අර ඉස්සෙල්ලා එක දැන් මේ රූපයත් එක්ක ඕගොල්ලෝ සසඳලා බලන ඕගොල්ලන්ගේ ඇතුලේ අර ඩස්ට් එක ඇවිස්සීලා. ඩස්ට් එක ඇවිස්සීලා මේ රූපේ තියෙනවද අර මං කියලා හිතපු අගේ කියන එක. එයා 100% නෑ. කොටසක් තියෙනවා. මං කැමති වූ දෙයක් කොටසක් තියෙනවා නම් විතරයි මේ විඥාන ධාරාව මෙහාට ගලන්නේ. නැත්නම් විඥාන ධාරාව නතර වෙනවා. ඒකනේ අර බලු පිටක් දැක්කම ආක බලා ගන්නවා වගේ තියෙන්නේ. ඒකේ ධාරාව ඒකත් එක්ක ගලන්නේ නැති කමක් තියෙනවා. දැන් මෙතෙන්දි මේ අවස්ථාවේදී පොඩ්ඩක් හරි තියෙනවා. හැබැයි මෙතෙන්දි ඕගොල්ලෝ මේ පීක් එක හදන්නේ මොකද්ද? මගේ බෙස්ට් එක. මම පොඩි කාලේ ආහාර ගත්ත වෙලාවේ තිබිච්ච හොඳම රසය තමයි කෑමක් ගැන කතා කරනවා නම් තමන් ගන්න. නැත්තම් මේ පුද්ගලේ කාන්තාව පුරුෂයෙක් දැකලා තියෙනවා නම් මම දැකලා තියෙන හොඳම ලස්සනම කාන්තාව තියෙනවනේ. ඒ හොඳම ලස්සන කාන්තාව කියන එක ඇත්තම කියනවා ඕගොල්ලෝ දැකලත් නැහැ. හොඳම ලස්සන පුරුෂයව දැකලත් නැහැ. මේකේ තියෙන ඉන්ෆරන්ස් එක. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ ගෙදර අපි හිතමු මේ පඩිපෙළේ ඇඳක් දාලා තියෙනවා කියලා ලී ඇඳක්. ඒ පාර ඕගොල්ලෝ කල්පනා කරනවා අර අල්ලපු ගෙදර තියෙන්නේ මේක ටිකක් පොලිෂ් කරලා අපේ ගෙදර වඩා හොඳයි. ඉතින් දැන් මෙයා හිතනවා මේක රත්තරන් වලින් දැම්මනම් කොහොමද? ආයේ හිතනවා ප්ලැටිනම් වලින් දැම්මනම් කොහොමද? පේනවද? දැන් අන්න එහෙම පික්චර් එකක් එක්ක තමයි මේ අර ඉන රූපේ මැච් කරන්න යන්නේ. පර්ෆෙක්ට් තමයි තියෙන මාන්නේ නටව ගත්ත එකත් එක්ක. එතකොට ওই නිය සංඥා නා සංඥා ඇතන ලාභය කියන එකේ නා එයා මේ ඉන්නේ රිමේන්ඩර් ඔෆ් පොලිෂනල් ෆෝමේෂන්. එයා අලුතෙන් සංස්කාර හදන්නේ නැහැ. එයාගේ මානාගේ බොහොම බැහැලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ අර B කියන පොයින්ට් එකට ආවනම් රහතන් වහන්සේ පෙන්නවා අර කර්ව් එකේ B කියන පොයින්ට් එකට ආවනම් ඒ කියන්නේ විඥාන ධාරාව ගැලුවා. ඒක තමයි ජාතිය කියලා කියන්නේ. ඒතෙන්ට ආවනම් ඒ කියන්නේ ඕගොල්ලෝ කර්ම විඥානෙ. ඒක තමයි කර්ම විඥාන. දෙවෙනි රවුම කැරකෙව්වා නම් කර්ම විඥානේ වෙලා තියෙනවා. පළවෙනි රවුමේදීම මැරලා ගියා. ඉතින් පළවෙනි රවුමේදී මැරලා යන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආශ්‍රව චින්තයේදී නම් මැරෙනවා. අනිත් වෙලාවට ඒක මැරෙන්නේ ඉන්නේ නැහැ. අපි රවුම කර්කෝම එක එක යනවා. පහු වෙලානේ ඒක කරගන්න. එතෙන්දිම අයින් වෙනවා නම් වැඩේ ඉවර. දැකපු ගම. ඒ කියන්නේ අරක දැක්ක රවුමක් නෙමෙයි නොලෙජ් ඉන්ස්ටන්ට් එකක් වෙන්න ඕන ඉන්න. මම දැක්කා විතරයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ පොල් ගහක් දැක්ක ගම අපි මොකද කරන්නේ? රචනයක් ලියනවා නේද? මොන වගේ රචනයක්ද ලියන්නේ? පොල් ගහ තාල වර්ගයේ ගසක. ඊට පස්සේ මේකේ ගෙඩි වලින් මෙන්න මේ පොල් වලින් මෙහෙමයි. පොල් කිරි වලින් මෙහෙමයි. පොල් අතුල් මොකද්ද මේ කියන්නේ? මගේ භවයේ පවත්වන්න මේකට දෙන්න උදව් උපකාරය නේද? නොදන්නා වචනක් දාලා කියන තාල වර්ගය කියලා මොකක්ද දන්නේත් නැහැ. අරක දාගන්න කියන අන්න ඒ වගේ තමයි මේ අනාස්ව චිත්තයක් නැත්තම් දැකපුවා මොකද කරන්නේ? අර වාගේ රචනයක් ලියනවා. එතකොට අනාස්ව චිත්තයේදී නම් ආ රචනය ලියන්න යන්නේ අන්න ඒකයි මම කිව්වේ බොහොම සැපයි. කරකවන්නේ නැහැ අන්න ඒ වගේ තත්ත්වෙකින්. එතකොට මෙතන මේ බුදුහාමුදුරු පෙන්වන්නේ මේ විදිහට මේ කර්ම විඥානය. එතකොට මේ පීක් එක කියන පොයින්ට් එකට එම සංඥා නාසඤ්ඤා කියලා සකස් කිරීමක් කියන එක නැහැ කියන එක තියෙනවා. එතන කර්මයේ කතාවක් නැහැ. එයාගේ ඒක ඉන්නකම් කර්මයක් කතාවක් නැහැ. එතකොට ඊළඟට මෙතෙන්දි පෙන්නනවා මේ විදිහට වදාළාන් පස්සේ ඒ ආනන්ද හාමුදුරුව භාගතුන් වහන්සේට මේක කිව්වා. ස්වාමීනි මේ ශාසනය මහානති මේ මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ මම බලන්නේ ඉතින් ආනන්ද හාමුදුරුව දැනගෙන ඉඳලා තියෙනවා නේද? ඒක මේ කර්ම විඥානය සකස් කිරීම තමයි මෙතෙන්ට ආවම ආන්න ඕනි ප්‍රශ්නේ මේකයි කියන එක. නොකරන ලද්දේ නම් මගේ විපාක භවය නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරන්නේ. මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. ස්වාමිනී මේ මහානතමේ පිරිනිවේ. ආනන්දේ මේ ඇතැම් මහණෙක් පිරිනවම් පාන්නේ. ඇතැම් මහණෙන් පිරිවන් නොපාන්නේ කියලා වදා. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණෙන් පිරිනවම් පාන්නේ. ඇතැම් මහණෙන් පිරිනවම් නොපාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපෝතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේ ඒ දුරු කරන්නේ. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙත මේ උපේක්ෂාවට මමයි මගේ සතුටු වෙයි. මමයි මගේ කියායි. මම මගේ කියා තෘෂ්ණාවෙන් දැසදනි. ඒ කියන්නේ අභිනන්දති, අභිවදති, අජෝ සාහිති. අර උපේක්ෂාවක් ආ. ඒ උපේක්ෂාව අභිනන්දනම් කළා. මගේ කියලා ගත්තා. එතකොට මේ උපේක්ෂාව සතුටු වන්නා මම යනාදී කියන්නා තෘෂ්ණාවෙන් බැසගත්තා වූ උපේක්ෂාව විඥාන උපේක්ෂාව විඥානි ඇසුරු කරන ලද්දේ වේ. ඒ දෙඩිකට අල්ලා ගැනීමයි. ආනන්දේ දෙඩිකට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරිනොම් පාන්නේ නෝ. ස්වාමී දෙඩිකට අල්ලා ගන්නා වූ මහානතෙම කුමක් වැඩිසේ අල්ලා ගන්නේ? නිව සංඥා නා සංඥා අදාළේ. ස්වාමී මේ මහානතෙම දෙඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නා. ආනන්දේ මේ මහානතෙම නයි දෙඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නවා කියලා දේශනා කළා. ආනන්දිය යම් නිව සංඥා නා සංඥායතනයක් හේතු මේවනායි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා බුදුහාමුදුරුව දේශනා කළා. බලන්න ඉතින් මේ මිනිස්සු අතර තියෙන හැඟීම, වැරදි හැඟීම. මිනිස්සු කල්පනා කරනවා මේ මිනිස්සයා තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා. ඒ තුච්ඡභාවයට පත් වෙලා ඉන්න මිනිස්සයා තමයි කල්පනා කරන්නේ අපි තමයි ශ්‍රේෂ්ඨ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුව පෙන්නන නිව සංඥා නා සංඥාතනයක් හේතු මේක තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. භවයන් අතරින් ශ්‍රේෂ්ඨ එක ඒකයි. ඉතින් මිනිස්සුන් ගාක් වෙලාවට උදාහරණයක් ගන්නේ මොකද්ද? බුදුහාමුදුරුව පහළ වෙන්නේ මේ කෙනෙක් කියන එක. ඉතින් ඒ ප්‍රඥාව නැතිකම දැන් බලන්න බුදුහාමුදුරුව මෙහි පහළ වුණාම දිවි ලෝකේ ඉන්න දෙවියන්ට, බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට මෙහි ඇවිල්ලා බණ අහන්න පුළුවන්. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. බුදුහාමුදුරුව දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ උපන්න නම් එහෙම මේ මනුස්සයට උඩපයින්ට තමයි වෙන්නේ නේද? ඒ ඉතින් බ්‍රහ්ම ලෝක යන්නේ දිවි ලෝක යන්නේ කියලා. ඉතින් මේක තේරෙන්නේ නැතුව මේගොල්ලෝ කල්පනා මේ දෙක බැලන්ස් කරන්න බුදුහාමුදුරුවෝ එන්නේ මේකට. එතකොට මේක තේරෙන්නේ නැතුව හිතනවා මේකයි කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨ භවයේ නිවසඤ්ඤා නාසඤ්ඤා. ආනන්දේ වේසාසනේ මහානතමේ මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද? ඒ දුරුකරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙත මේ උපේක්ෂාවට මමේ මගේ සතුට නොදේ. මමේ මගේ නොකියන්නා ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. උපේක්ෂාව සතුට නොවන මමේ මගේ නොකියන්නා බැසගෙන නොසිටිනා ඕගේ ඇසුරු කළව විඥානී නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගන්නා නැත්තල් දෙමේ පිරිනමම් පාන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් ওই අවස්ථාවේදී ගත්තාම මේ ඒ සුඛයට නිත්‍යයි කියලා අගයක් එහෙම නොදීම කියන එක අනුව තමයි ඔක සිද්ධ වෙන්නේ. නිත්‍ය කතාවත් එක්කනේ අපි ඔය කැරකිල්ල කියන කොටයන්. මලානම් ඒ කියන්නේ කෙටිම කියනවනම් මලානම් ඉතින් ඔච්චර තමයි කියලා හිතුවනම් හරි නේ. මලයින් පස්සේ අර්බුවේ නන්දියද කිව්වනේ ආපහු උපදනවා කියලා. මලා ආපහු උපදනවා. දැන් තීරුම් ගත්තා නම් මිනිස්සයා ආයිත් ඇදුවනම් ආයිත් මැරෙන්නේ. එහෙමනම් මලානම් ඔච්චර තමයි ඊට වඩා එකක් කරන්න යන්නේ. නැහැ කියන අර්ථයේ ප්‍රඥාවෙන් පේනවනම් ඉතින් උතන ඒක ඉවරයක් කරගන්න පුළුවන්. ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී අද්භූතිය, ස්වාමිනී ඒ සමාපත්තිය ඇතුළේ බාගතු මහන්සේ විසින් භෝගියන්ගේ ඊතර කිරීම වදාළා. ස්වාමිනී ආරෝ නූක්ෂිය කවරේ? ආනන්දේ මේ ශාසනයේ ආරශාක්තේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියෝත්තේද, පරලෝ යම් කාමියෝත්තේද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද, මෙලෝ යම් රූපයෝත්තේද, පරලෝ යම් රූපයෝත්තේද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තේද, යම් ආකින්චනායතන සංඥාවෝත්තේද, යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවෝත්තේද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැරිසි අල්ලා ගැනීමක් නැතුව චිත්‍යාගේ යම් විදීමක් වේද? ඒ අමෘතිය වේ කියලා කියනවා. එතකොට මෙතන මේ පෙන්නවා අර ඉස්සෙල්ලා කිව්ව කාරණා ඔක්කොම ටික නේද? කාමෝ කාම සංඥා. ඊළඟට රූප රූප සංඥා. ඒ පරලෝකී කියලා. මෙලව රූප සංඥා. ඔය විදිහට ආකින්චනායතන සංඥා. නිව සංඥා ආසංඥායතන සංඥා. මේ සියල්ලම මොනවද? මේ ඔක්කොගෙම අපි මොකද්ද කරලා තියෙන්නේ? මේ ඔක්කොගෙම අපි කරලා තියෙන්නේ අර සක්කාය කියන එක හදලා තියෙනවා. ඒ කියන්නේ ඔය නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභය ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ යා රූපයක් අල්ලගන්නේ නැහැයි කියලා නේද? අනේ නෑ, එයාත් රූපේ ස්පර්ශ කරනවා. එයා ස්පර්ශ කරන්නේ සියුම්. ඔච්චරයි වෙනස කියන එක තියෙන්නේ. මේ ෆ්‍රේම් එක නැත්තම් මෙතන බලන්න මේ කබලින්කාර ආහාරය 2B ඩයග්‍රෑම් එක බැලුවොත් කබලින්කාර ආහාරයේ සංඥා චේතනා විඥාන. අපි කිව්වනේ ඉතින් අර මලයින් පස්සේ මේ පැත්තෙන් මෙහාට ආවා අනාසෝචිතිය දෙපෙන්නේ මේ පැත්තේ මෙහෙම එකක් වුණායි කියලා. මේ ෆ්‍රේම් එක මෙහෙම රවුමට යන්න ඕනේ. ගියේ නැත්නම් මොකද වෙන්නේ? සංඥාව බිඳෙනවා. සංඥාව නැති වුණොත් විඥානයේ කියන එක නැති වෙලා මේක ධාරාව පවතින්නේ නැහැ. එතකොට මේ නව සංඥා නා සංඥායතන ලාභියත් මේක මේ සියුම්ම එක කරන රූපය අර කලින් වෙන බණ අහලා තියෙන අය දන්නවා කප්ප පාරේ ඇවිල්ලා ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රය කරලා කාම ආශ්‍රයෙන් රූපය අල්ල ගන්නවා එයා ඒ විදිහට කරනවා. හැබැයි ඒක හරි සියුම්ව වෙන්නේ 50% එයා ස්පර්ශ කරනවා රූපය. ඉතින් එහෙනම් බලන්න මේ විදිහට මේ ෆ්‍රේම් එක හරියට නිකන් අර මේ රාමුවක් දාගෙන නේද? ෆොටෝ එකේ රාමුව. මෙහෙම යනකොට මොකද වෙන්නේ? මේ චේතනාව. මෙතනින් පල්ලෙහාට බහින වතුර අර බ්ලොටින් පේපර් එකට වතුර උරනවා වගේ මෙතන තමයි ලීක් වෙවි යන්නේ. චේතනාවේ බිඳුව බිඳුව පරාමාසයට ඇතුල් වෙනවා. මේකේ ඇතුල් වෙලා මේකෙ මෙතින් මේ අත්තා කියන එක හැදිලා තිනවා. අහම් මම මේ පල්ලෑයෙම හැංගිලා ඉන්නේ. අර බ්ලොටින් පේපර් එකට වතුර ගියාට පස්සේ දැන් බලන්න සිංක් එකේට වතුර දැන් මම කොහෙද ගියේ කියලා ඔගොල්ලෝ දන්නේ නැහැ. ආන් මේ වගේ අතනින් බැස්සා. බහිනවා පේනවා. බැස්සට පස්සේ අර බ්ලොටින් පේපර් එකට ඉරුවට පස්සේ මේක ඇතුලේ තියෙනවා. වතුර වෙන් කරලා ගන්න පුළුවන් කමක් නැත්තේ. නේ ආන් මේ වගේ අර සුභයි සුභයි කිය අරගෙන මේව අරගෙන මේක ඔක්කෝ මේකට බහැලා තියෙනවා. ඒකට මේක නිසා මේ අත්තා කියන එක හැදිලා. එතකොට ඒක ඔක්කෝ සක්කාය කියන එක ගන්න අරගෙන ඒකෙ මිදීමක් තියෙනවා නම් ඒක අමෘත වෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පා වුණ ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය අසුරකොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවා. ආර විමුක්ෂිය දේශනා කරනවා. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමතු අනුකම්පාය තව ශාස්ත්‍ර විසින් අනුකම්ප අහුදවා කටයුතු යමක් හේතු මාමසින් යුතුකට ගන්න ආනන්ද මේ වෘක්ෂ මූල වෙද මේ ශුන්‍යාගාර වෙද ආනන්ද ධ්‍යාන කර සමාධි උපදවයි ප්‍රමාද නෝ පසුතැවෙන්නෝ මේ තුකට අපගේ අනුශාසනයි කියලා දාන භාගතුන් වහන්සේ මේක වදාලා ආනන්ද හැමතුරු සතර සිතින් පිළිගත්තා ආගෙන එතකොට මේක අපි කොහොමද භාවනා කරන්නේ භාවනා කරා ඉතින් ඔයාලට මේ සූත්‍ර දේශනාව භාවිතා කරන්න පුළුවන් ඒක බලන්න අර පළවෙනියට ඕනම කෙනෙකුට භාවනා කරන්න පුළුවන් මේ පළවෙනි වාක්‍යය දෙවෙනි පැරග්‍රාෆ් එකේ තියෙන වාක්‍ය හොර දක්වනවා අනිච්ඡා භික්කවේ කාම තුච්ච මුස මොසදාන මයාකත මේතම් බාලලා ඒ වචනිය බැලුවත් ඇති මේ ඒකෙදිම පේන මේ කාමයේ කියන එක අපි තේරුම් ගත්තා ජීවිතෝ පවතින දෙයක් නෙමෙයි මේක කරකෝ කරකෝ අපි සකස් කරගන්නා වූ දෙයක් කියන එක අපි අර දෙවෙනි ඩයග්‍රෑම් එකේ දැක්කන්නේ අපි නිවේස ඩයග්‍රෑම් එකත් එක්ක එතකොට මේක කරකෝලයි මේක මේ කරගන්න මේක තුච්ච දෙයක් මුසාව බාලයාගේ වචනයකින් සිදුවුවා මායාවක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා මෙතෙන්ද මෙයා කල්පනා කරනවා මම මේ මායාවේ කුකුළු මේ ඔක්කොම මායාවට යටත් වෙන්නේ මට මේවා නිසා ඇතිවෙන්නේ මේ කාමයන් නිසා අභිජ්ජා ව්‍යාපාද සාරා මියා කල්පනා කරනවා මම මේ කුමාරයාගේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ මේ කුකුල් කොටුවෙන් මම මේක ඇතුලේ ඉන්නේ නැහැ මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්නවා අන්නේ අදිෂ්ඨානේ ඒ කියන්නේ මොනද මම සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයේ අරියට මග හරි මොකක් හරි එකක් භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්නවා කියලා අර සිතීම අදිෂ්ඨානිය හේතු කොටගෙන මෙයාට මේ පළවෙනි ආනින්ජ විහාරය කියලා බුදුහාමුදුරුවෝ එතින්ද මේ මේකෙන් එළියට පැන ගන්නවා කියලා සිතින්. ඒකට සුභාවිත අපමාන සුභාවිත. මේ ජරා ගොඩක් නෙමෙයි. ගොම් හරියට ගොම්බෙට්ට ඉන්න පණුව කල්පනා කරනවා මේ ගොම්බෙට්ටට වඩා නම් ඉඳලා හරියන්නේ නැහැ. මම මොනහන් ක්‍රමයකින් හරි ගොම්බෙට්ටින් එළියට පැන ගන්නවා. ඒකට මොකද්ද ක්‍රමය? භාවිතා කළ යුතු ධර්ම බෝධිපාක්ෂික ධර්මයන් මොනවා හරි එකක් භාවිතා කරලා මම මේකෙන් පැන ගන්නවා කියලා. එතකොට ඊළඟට පෙන්නනවා AR 2P ඩයග්‍රෑම් එකත් එක්ක ඉතින් ඕගලන්ට බලන්න පුළුවන් ඇතින්දි. ඒකෙදි පෙන්නනවා මේ ඔක්කොම මේ සතර මහා භූතේ නේද මේකේ පෙන්නනවානේ මේ අර අණු දිටි අණුසෙන් ගෙලෙම රූපයට තමයි පින් කොයින් කරලා පෙන්වන්නේ මෙන්න මෙයා නිසා තමයි මේ කාමය කාම සංඥා කියන කතාවල් ඔක්කොම ඇති වෙලා තියෙන්නේ එහෙමනම් ඒක අර ධාතු මනසිකාරය නේද අර අසුචි මගේ නෙමෙයි කියලා ගන්න ආන්නේ වගේ එක කලයින් පස්සේ Taman ටේකින් අඬලා ඒකෙන් අයින් වෙන්න පුළුවන් ඒක දෙවෙනි ප්‍රතිපදාවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඊළඟට තුන්වෙනි ප්‍රතිපදාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙතනදී කාරණාර කාමයයි කාම සංඥාවයි රූපයයි රූප සංඥාවයි මේකේ එතෙන්දී මේ කතා කරනවා අපි මේ ඒරියා එක මේ මුළු ඒරියා එක මොකද මෙතෙන්දී මේක සුඛයි කියලා අපි රූපයට එකතු කළා නම් එහෙනම් අපි සුඛයි මේක ලාභයි කියලා ගන්න රූපේ එතකොට මෙතෙන්දී කියන්නේ ලාභ මච්චරියක් වෙනවානේ ඒක වෙන්න දෙන්නේ නැහැ මේ ඒරියා 1 කියන එක ගිද්දි ලෝභයයි වේදනාවයි ඒ කබලින්කාර ආහාරය තියෙන ඒරියා 1 එක ගැන තමයි මේ කතා කරන්නේ එතින්දි ඒ පුද්ගලයා මේ අභිනන්දනා කරන්න වටින්නේ නැහැ මේ ජරා රූපය කියන එක තමන් කල්පනා කරලා නාභිනන්දති නාභියති නජෝ සායතිට ඉතින් අර සමාධි භාවනා සූත්‍රයේ කොටස නේද ඒක භාවිතා කිරීමෙන් ඒ පුද්ගලයා ඒ තුන්වෙනි ප්‍රතිපදාවයි කියලා එතින්දි පෙන්නනවා ඒ නිරෝධය දැන් එතකොට මේ රූපයත් එක්ක මේ නිරෝධ කතාව ගියා දැන් ඊළඟට දැන් පේනවා මේ වේදනාවත් එක්ක තිබෙනවා කතාව නේද දැන් ඊළඟට පෙන්නනවා අර ආකින්චනායතට යන්නා වූ එකේදී බුදුහාමුදුරුවෝ කියනවා මේකේ දැන් කම්පාන වන ධාන සංඥාව කියන ඒවා මෙතන මේ කම්පිටිෂන් එක මට දුවන් දිනන්න පුළුවන් කමක් නැත්තේ නෑ දිනන්න බැරි නම් එහෙනම් වේදනාව කියන එක අල්ල විසිකරන එක හොඳයි ඒක නිසා ඇති වෙන සංඥාවන් ලාභයි කියලා ගන්න වටින්නේ නෑ කියන එක අතට අන්නේ අර්ථයෙන් මේ පුද්ගලයා ඒ ආකින්චනායතට යනවා කියන එක තියෙනවා මන්නේ එතින්ද තමයි ඕගොල්ලෝ අර භාවනාව කරන්නේ මොකද මේ භාවනාව අර අහංකාරය නිසා මමංකාරය මතකයි මේ මම පුරුෂයා කියලා කාන්තාව දැස බැලීමේ අහංකාරය මමංකාරය කියන එක ඇති වෙනවා කියන බවම් භෝගංච ඕකාර සංකාස්ස පදත්තාන් කියන එකත් එක්ක වෙරිල්ල ඊට පස්සේ ඒ ගංශ ගණෝකින් කරකෝල අපිට පේනවා 1 2 3 කියන එක තමයි ඇති වෙලා තියෙන්නේ එතකොට මේ වෙලාවේදී මම කල්පනා කරලා තියෙනවා අර ඕකාරයේදී මම කොහොම හරි ආකාසඤ්ඤායතනී වාගේ එකක් අල්ලගෙන හරි ජීවත් වෙනවා ඉතින් දැන් මෙතන මේ උඩ කතාවේදී පෙන්නන්නේ මොකද්ද? රූපය අල්ලගෙන මේ ගිද්දි ලෝභයත් එක්ක නේද? අදත්තා දානීය කරගෙන කෑම හොයාගෙන හරි ජීවත් වෙනවා කියන අර්ථය උඩින්නේ නේද? ඒකනේ අපි මේ වාක්‍ය තුන තමයි හොඳට බලන්නේ අපි. මෙතින්ද අපි ලියාගත්තනේ මේ වාක්‍ය තුනේදී මොකද්ද කිව්වේ? පෙර මෝහය ඊට පස්සේ අපි කිව්ව දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. කාමී වර්ධවා හැසිරීම, කාම සංඥාව ඇලීම, අභිනිවේෂය. මෙන්න මේ කාරණා තුන සිහි කරන මේ උඩදීම කතාවත් එක්ක පානාතිපාතේ නිසා දේශය ඇති වෙන මේ කාරණාව එන්න ඕනි මනසට. නැත්තම් මේ සංස්කාරයි මේකයි අතර සම්බන්ධතාවය තේරෙන්නේ නැහැ. ඉතින් එතෙන්දී ඊළඟට පේනවා අර මම පෙන්නවා අර මේ අපි විඥාන ආහාර පාරේ යෝගියත් එක්ක මම බලන්නේ කියලා මම විස්තර ඇතුව පැහැදිලි කළේ. ආන්න මේ ක්‍රමයට තමයි මේ බලනවා මේ තුන් ධර්මියෝ මේක ඇතුළට ඇදෙන. මේ තුන් ධර්මියෝ නිසාම මේ පරාමාස කාය ග්‍රන්ථය විදසච්ඡාපිනිස කාය ග්‍රන්ථයට ඇදෙන. අන්නේක වටහා ගැනීම කියන එක තමයි වටනා වූ භාවනාවක් ඇදෙන්නේ තියෙන විහෙලෝ වටහා ගැනීමක් ඇදෙන්නේ ඇති වෙනවා. එතකොට ඒකෙන් අපි තීරුම් ගත්තා මේකේ අන්තිමට වෙන්නේ මොකක්ද අපිට මේ කාමී නිසා මේ දෝමනස්සයක් පමණයි මේක ඇකිලිලා බෝලු බුඩු වගේ මේ පැත්තටත් ඇති ඇකිලිීම කියන එක තියෙනවා අනිත් පැත්තටත් ඇකිලිීම කියන එක තියෙනවා. එතකොට අපි ඒක පැහැදිලි කළා අහම්ම මම ඒක. ඊළඟට ඒක කළාට පස්සේ මේ භාවනාවෙන් වටහා ගැනීම කරාට වෙලාව තියෙනවා නම් ඊළඟට ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අර ඊළඟට පෙන්නනවා අර ශුන්‍ය මිදන් මැත්තේනවා අත්තෙනි එනවා කියලා ගන්නවා. ඒක තේ ඒගොල්ලෝ හරියට ඒක කරලා තියෙනවා. දැන් අර දවස් හතරේ වැඩසටහනේදී විතරම අපි අරගෙන තියෙන අනිච්ච නම් දුක්ඛ නම් විරණාවටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද කියලා එහෙම බැලුවේ නේද. එතකොට ඒ ක්‍රමයටත් ඒ හත්වෙනි ධානයට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට ඊළඟ කාරණේදී පෙන්නවා මේ කිසි තැනක මමයයි කිසිවෙකුත් නැත, කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත. ඒ කතාව කියන වෙලාවේදී අපි කතා කළා අර වේව් එකක් ගැන. එතින් තමයි අපි කතා කරේ අනාශ්‍රව චිත්තය. මතකද අපි පෙන්නවා පරිදේව වුණ පරිදේවින්දන් සෝකයට යනවා, කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට. ඊට පස්සේ අපි සෝකයේ ඉඳන් දෝමනස්සයට එනකොට සංඥාවේ ඉඳන් චේතනාවට යනවා. චේතනාවට ආවම චේතනාවේ අර්ථ දැක්වීම කියන එක මතක් කරගන්න. ඒ කියන්නේ දැන් අපි මෙතන දෝමනස්සයට ආවම නිතරම හිතන දෝමනස්සය වෙනකොට අපි ගන්නවා ප්‍රියේහි විප්‍රයෝගය කියලා. ප්‍රියේ විප්‍රයෝගයෙන් ඕගොල්ලෝ යනවා දුක්ඛයට. ප්‍රියේ විප්‍රයෝගයෙන් ඉඳන් දුක්ඛයට ආපහු යනකොට චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා. චේතනාව කියනකොට අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද කාරණේ? චේතනාවේ අර්ථ දැක්කේ කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. අජෝ සංඥා මොකද්ද අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ භවේ. එතකොට ඒක සඳහා අපි භාවිතා කරනවා, දියුණු කරනවා. මේ භවේ මෙහෙම කරන්න හොඳ ගයක්, හොඳ දෙයක්, හොඳ රූපයක්, හොඳ වේදනාවක් නේ. එතකොට එහෙමනම් ඒ කතා කරන්නේ රූපාගයයි වේදනාගයයි චේතනාගයයි තමයි අපි දියුණු කරන්න හදා භාවිතා. එතකොට ඊළඟට අපි මේක සඳහා සංයුක්ත වෙලා තියෙන, සම්බන්ධ වෙලා තියෙන මොනවද? කනෙක්ටඩ් වෙලා තියෙන රූපාගේ වේදනාව, රූප වේදනා සංයුක්ත. එතකොට දැන් මෙතෙන්දී අපි දැක්ක මෙතන ටී කප් එකක් තියෙනවා කියලා නේද? මොළද? කබලින්කාරාහාරයේ වේදනා චේතනා ටී කප් එක. ඒකේ හැන්ඩල් එක තමයි මේ පැත්තේ තියෙන විඥානය. ඉතින් මේ කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? පුස්සක්. ගතියුතු කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේක ඇතුළේ තියෙන මේ පුස් සංඥාවක් විතරයි. මේකේ තියෙන ෆේක් සංඥාවක්. මේ සුබයි කියලා අරගෙන බොරුවයකට තව බොරුවක් එක්කව ගලලා මම මේ සුබයි කියනවා සංඥාවක් තමයි. අන්න ඉතින් හරියට තේ දැක්කනම් ඉතින් අර අනාශ්‍රිත චිත්තයට ඔගොල්ලෝ එන චිත්තේ නතර වෙනවා. දුවන්නේ නැහැ ධාරා. ඒතුළේදී ආපහු ස්ටාර්ට් කරන්න හදන්න එපා. ඒකේ ඒ සිතේ ඒ තමයි මේක. ඒකේ තමන්ට තේරෙනවා මට දැන් වේදනාවක් දැනෙන්නේ නැහැ, සංඥාවක්වත් නැහැ, මොකක්වත් නැහැ, මම ඉන්නවා විතරයි. මං කිව්වේ අර පොල් ගහක් දැක්කට රචනීය ගහ දකින්න රචනීය ලියන්නේ නැහැ. සද්දයක් ඇහිවි, සද්දයක් ඇහුණාට සද්දෙත් එක්ක ඕගොල්ලන්ගේ මනස දුවන්නේ නැත්තම් එච්චරයි. ඒක හඳුනා ගැනීමක් තියෙවි. යම් ආකාර වේදන මේකක්. නමුත් ඒක හඳුනාගත්තයි කියලා රචන කොටස නැහැ. අන්නේ අර්ථය යෝකෙ තියෙන්නේ. එතකොට ඒකේ තුන්වෙනි ප්‍රතිපදාව කියන්නේ. එතකොට මේ භාවනා කීපේ කළා නම් හොඳටම ඇති. ඉතින් එතනින් පස්සේ දුආනුභවදී නිව සංඥා නා සංඥා ඇතුළට කියන එක තැන එක පෙන්නනවා. අර ඒ සංඥාවේ අනිත්‍යභාවය යම් ප්‍රමාණයකට දැකීම හේතු කොටගෙන ඇති වෙනවා උදේ කියන්නේ. ඊට පස්සේ ඔක්කොම ටික අතහැරලා මේ බ්ලොටින් පේපර් එක වාගේ මේක පිඟි පිඟි පල්ලයට වතුර බහිනවා කියන එක විතරයි මේක වෙන්නේ. ඒක තමයි මම මේ සක්කාය කියලා අල්ලගෙන තියෙන. අර කුණු වතුර පාර මේ බේසන් එකේ දිගේ පල්ලයට බහලා යන්නේ ඕන තමයි සක්කාය. එහෙනම් ඒකේ තියෙන්නේ අර කෑම කාලා අත හොදලා ආපු කුණු වතුරයි අරවයි මේවයි බැඳිච්ච දියසේ වෙලයි ඔක්කොම ওই පයිප් එක ඇතුලේ තියෙන්නේ නේ. ඕන ඕක තමයි ඕකෙන් ඕක ගියා කියන එක තමයි මෙතන සක්කාය කියන එක තමන්ට තියෙන අන්නේක තේරුම් ගත්ත මනුස්සයත් සම්පූර්ණයි. ඒ නිවුණට යනවා කියන එක බුදුහාමුදුරුවෝ ඒ මොක්ෂය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ඒකයි අපිට කරන්න තියෙන භාවනාව.